Honda yapayım dedi ne? දැන් මිය පරලොවගේ ඥාතිත මිත්‍රාදීන්ට යහපතක් කරන් මේ පාරත් අර දොළොස් පිරිකර පූජාව සිද්ධ කරන්න හදන මේ පිළිබඳ මම හිතන ඔබ දැනුවත් කළා ගිය සෙනසුරාදා දැනුවත් වෙච්ච නැති පිරිස ඒ පිළිබඳ දැනුවත් වෙලා පෙරදිච්ච අය වෙනත බලන්න කොක්කක් දාලා ඇදලා ගන්න පුළුවන් නේද? මේකට ඔය කතා කරන්නේ සතර අපායක ප්‍රේතයෝ ගැන නෙමෙයි. ඔය කතා කරන්නේ ගන්ධබ්බ පිරිස ගැන සිංහත. ඒ කියන්නේ ඔබ මැරිලා manussත් බැවේ ඉක්මුවේ නැත්තම්. දේව පැත්තට හෝ සතර අපායක පැත්තට ගියේ නැත්තම්. manuss ස්වභාවයෙම ඉපදුනොත් ඒ කියන්නේ ඉන්න ස්වභාවයෙම හිටියොත් ඔන්න ඔය විදිහට තමයි දුක් වෙනින්නේ. ගන්ධබ්බය කියලා කියන්නේ සිංහදෙනි පහ පොදුම විදිහට දුක් වෙනින සත්වයේ. දුක් වෙන නැති පිරිසක් තියෙනවා. දේවතා මට්ටමේ වගේ ඉන්න පිරිස ඉන්නවා. නමුත් බොහෝ පිරිසක් අර වගේ තත්ත්වයක තමයි ඉන්නේ. මේ පිරිසට පින්වතුනි මේ පිනට හිත පහදව ගන්න පුළුවන් නම්. ඒ ඇයිට ලැබෙන සෙත ගොඩක් වැඩි. මහා පිරිසක් ඉන්නවා පින්වතුනි. ඒ මිනිස්සු මිනිස් දුක්ඛ හැමබව දැකන. ඇඳි වතේ සුළුදිය පහ වෙනව සංගත. ඒ තරම් අනන්ත අප්‍රමාණ දුක් වෙනින්නේ. ඔබ ගොඩක් දුරට දැකලා ඇති පින්විතනි ගොඩාක් පිරිස ඉන්නවා. ඔය ආවේශ වුණාට පස්සේම ඇවිදිනව දැකලා තියෙනවා. ආවේශ වුණාට පස්සේ ඇවිදිනවද නැත්නම් ධන ගන්නවද? ගොඩක් දුරට ධන ගන්නවා පින්විතනි ඇවිදින්න බෑ. ඇවිදින්න බෑ පින්විතනි කකුල් වාරු නැහැ. සමහරු පින්විතනි බිම දිගේ ඇතිල්ලෙනවා. මේ අත්තියේදී ඇඟ ඇදගෙන යන්නේ. ලේසි පහසු දෙන්නේ මේ සතර පායිකයි නෙමෙයි පින්විත. ඥාති ප්‍රේත කොටස් නේ. අනුකම්පාවක් තියනවනම් විතරක් ඒක කරන්නේ. ඉතින් තමන් අද වතුර බොන්නේ ඔය අද බිම දිගේ යදෙන වතුර බින්දුවක් කරට වැටිලා නැති මිනිස්සයාගේ ලිඳෙන් ඉඳි. සැලගුණ සැලකීමක් කියලා එකක් හිතේ තියනවනම් ඒක කරන්න. නිතර එයාට පින් අනුමෝදන් කරන්න පින්දෙනින් ගැලවෙන තැනකින් ගැලවෙන්න. ගොඩක්ම තියෙන පින්දෙනින් භාවනා කළා කරන පුණ්‍ය අනුමෝදනාවෙන් ඒගොල්ලන්ට ගන්න තියෙන ප්‍රතිඵල ගොඩක් අඩුයි. මොකද හේතුව වෙනද හේතු තියෙන්න ඕනේ නේ. භාවනාව කියන එක කොයිතරම් වටින දෙයක්ද කියලා දැනගන්න ඕනේ. එහෙනම් තමන් භාවනා කළා ඒ පින අනුමෝදන් කරනකොට යාර භාවනාවෙන් නැගිච්ච එක නෙමෙයි පිංගදින. ඔබ භාවනා කළා කිව්ව මනේ හරි ශෝක්නේ භාවනා කළා හරි ශෝක් හරි 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 හොඳයි හරි හොඳයි. ඔය සාදු සාදු කියන්නේ හරි හොඳයි 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 කියන්නේ. යහපත් 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 හරි හරි හොඳයි කියලා හිතනකොට පිංගදින එයාගේ හිතට අන්න අර පුණ්‍ය ඵලයෙන් දැන් නිකුත් වෙන්න පටන් ගන්නවා හැදෙන්න පටන් ගන්නවා. ඉතින් ඔබ භාවනා කරලා පුණ්‍ය අනුමෝදනාවක් කළා කියලා මං හිතන්නේ නැහැ. ඔබගේ ඥාති හිත මිත්‍රාදීන්ට නම් යහපතක් වෙයි කියලා ඒකෙන්. බොහෝ පිරිසකට වෙන්නේ නැහැ. බොහෝ දව පිරිසකට වෙනවා ඉතින්. දෙවිවරුන්ට අර හිමේ නම් හරි වටිනවා ඒක. දේවතා මට්ටමට ලං වෙච්ච පිරිස්. ඒ අයට එහෙම සතුටු වෙන්න හරි හොඳ කාරණාවක්. භාවනාවෙන් දෙන පින. ඒක හැමෝටම අනුමෝදන් වෙන්න බෑ. මේ සමහර වෙලාවට පින්නේ භාවනාවෙන් නෙමෙයි සාංගික දානෙන් දෙන පිනවත් අනුමෝදන් වෙන්න බෑනේ. ඒගොල්ලන්ට බලු කපුරු දානයක් දෙන්න ඕනේ. වුණ දෙන්නට වඩා හොඳයි බල්ලන්ට දන් දෙනවා කියලා හිතාගත්ත මේ හිතාගෙන මැරිච්ච මිනිස්සු ඕන තරම් ඉන්නේ. ඒගොල්ලන්ට බලු කපුරු දානයක් දීලා තමයි පින අනුමෝදන් වෙන්නේ. එතකොට කේස් ගහක් එනවා. තව බලු කපුරු දානයක් දුන්නහම අර තට්ටේ අපි කතා කරේ තට්ටේ. ඒ කේස් එන්න කියලා මේ දන් දෙන්නේ. ඒක බලු කපුරු දානයක් දුන්න මුළු සත්තු අතරම දානයක් දුන්නා. එහෙම දෙන සත්තු අතර දන් දෙනා දැකලා දිනන්නේ. සත්තු අතර දන් දෙනා දැකලා නැද්ද? ඉන්න පින්ගදින සමහර මිනිස්සු කොලාතු කඩාගෙන ඊළඟ ඔය කෑම එක එක જાතියෙන් හදාගෙන සත්තු අතර අරගෙන යනවා. ගෙලේ කොලාතුෙම සත්තුන්ට දෙනයි ඉන්නවා. මේකත් ඉතින් සත්තුන්ට දෙන දානයක්. සත්තුන්ට දන් දෙනවා. බලු කපුරු දානය කියන්නේ ඒක යටම එක. ඔය කෑම ටිකක් අරලා බල්ලන්ට ජොජ්ජු ගිය කාකා කීගේ පාරේ දානනේ. ඒ අමතරව සත්තු අතර ගිහිලා දන් දෙන ක්‍රමයක් තියෙනවා. ඒවත් දාන වෙනතට. තේම දානයක් දීලා තමයි අර වගේ කෙනෙකුට පින් අනුමෝදන්නේ. එතන කියන්න පුළුවන් මං අලින්ට කන්න දුන්නා තාත්තේ. මැරිලා තාත්තා ඉතින්. තාත්තේ මං අද අලින්ට කන්න දුන්නා. ඒ පින් තාත්තා අනුමෝදන් වෙනවා. එතකොට ෂා මගේ කොල්ලා හරි හොඳ එකේ. අර අහිංසක අලින්ට කන්න දීලා තියෙනවා. කියලා පින් දෙන අන්නාට සතුට හිතක් හට ගන්න අර මනස. කෙස් ගහක් එනවා. ඔළුවේ කෙස් එන්න අරක මැරෙනකන් දන් දුන්නා ඔළුවේම කෙස් එන්නේ නැහැ. ඒගෙන් මේ දෙන මහ පිනක්කන් ඒක අනුමෝදන් වෙන්නත් පුදුම පිනක් තියෙන්න ඕනේ. නිකන් එහෙම අනුමෝදන් වෙන්න බෑ. ඒකයි ඔබ සාසනයකට සම්බන්ධ වෙලා කටයුතු කරනවා කියන එක පුදුම පුණ්‍ය ශක්තියක් ඔබට පෑදීලා තියෙනවා. ඒකයි කියන්නේ මේක කෙරෙහි අපහදින්න පත්තමන කටයුතු කරගන්න එපා කිසිම හේතුවක්. මිනිස්සු අතින් වැරදි වෙන්න පුළුවන් මේක. ඉතින් නමුත් සංඝයා අතින් වැරදි වෙන්නේ නැහැ. සංඝයා වශයෙන් පෙනී සිටින මිනිස්සු අතින් වැරදි වෙන්න පුළුවන් ඕනේ තරම්. නමුත් සංඝ ගුණය කියන්නේ කවදාකවත් අගුණයක් වෙන්නේ නැහැ. සංඝ ගුණයට පහ දෙන මිනිසුන්ට පහ දෙන්න යන්න එපා. මොකද ඔබගේ ගරු ගුණ හිතට හානි වුණොත් එහෙම පොඩ්ඩක් හරි. ඒකෙන් අවඩ වෙන්නේ කාටමද? ඔබටම තමයි අන්තිමට. ඊට පස්සේ ඒ දෙන පිනක්වත් අනුමෝදන් වෙන්න බැරුව යනවා. හිතන්න ඔබ එක හාමුදුරු කෙනෙක් එක තරහයි. දැන් ඔබ මැරිලා ඔබගේ පාන්දුකුරේට ඇවිල්ලා ඒ හාමුදුරුව. දැන් ඉතින් පාන්දුකුර දිල වැඩක් තියෙනවා. දානි දීප එක නම් හොඳයි. මේ කාල කන්ණියත් ඇවිදෙලා. ඉතින් ඉවරයි. පුණ්‍ය ඵලේ නගා ගන්න විදිහක් නැහැ නේද මේ දේශ සහගත හිතක් එක්ක. ඉතාලි පරිසං එන්නනේ ගොඩාක් ඥාති පිරිසට පින් ගන්න බෑ සංගත. කියන්නේ පින් නෙමෙයි. පින් අනුමෝදන් වෙන්න බෑ. ඒ කියන්නේ පිනට අනුව සුද්ධතාවයටපත් වෙන්න බෑ. එහෙම කියලා අපත යන්නේත් නෑ සංගතනේ. ඔබ ඒ අයව සීකල්ලා පිනක් කළාට පස්සේ සංගතනේ ඒ අයට දැනෙන ඔබ මේ පින කරනවා කියලා. ඔබ අනන්ත ප්‍රමාණ ඥාති සම් පිරිසක් සීකලා පින් අනුමෝදන් කළා නම් ඒ සීල දෙනහට දැනෙනවා පින්වතුනි. ඒ කියන්නේ ඒ தත්ත්වේ ඉන්නවනම්. මනුස්ස වෙලා ඉන්නවනම් දැනෙන්නේ නැහැ. සතර පායි ඉන්නවනම් දැනෙන්නේ නැහැ. එහෙම ඒ පින් ගන්න පුළුවන් තැන ඉන්නවනම් පින්වතුනි එයාට ඒක එනවා. හැබැයි එයාට ඒකෙන් පින් අනුමෝදන් වෙන්න පුළුවන් කියලා එකක් නම් කියන්නේ බෑ. ඒක ඉතින් එයාගේ විදිය තමයි. තාත්තා ඉඩ දෙන්න ඕනේ එයාට ඒක කරන්න. ඒ தත්ත්වයට එයා එන්න ඕනේ. ඒකට අනුව සතුට වෙන්න ඕනේ. ඒ ගොඩාක් කරුණු තියෙනවා. නමුත් මේක දෙන අපිට කරන්න පුළුවන් දේවල් අපි කරන්න එපා. ඒක නිසා දොළොස් පිරිකර පූජාවක් සිද්ධ කරන එක හොඳයි. එදාටම නෙමෙයි මේක දෙන. එදාට ඉතින් විශේෂයෙන් අපි එකක් කරනවා. නැත්තම් ඔබට පුළුවන් දවසක කරන්න ඉතින්. ඒක හරි වටිනවා ඉතින්. මේ විදිහ හැමදාම කියන්න බෑනේ මේ වගේ විශේෂ දවසක් ආවට පස්සේ ඉතින් කියනවා. ඒ කිව්වට පස්සේ ඔබට අවුරුද්ද පුරාවට අවුරුද්දකට එකක් හරි දෙන්න පින්. අමනුෂ්‍යයන්ගෙන් කරදරාවට පස්සේ විතරක් ඒක කරන එකට වඩා හොඳයි. තමන්ට කරපු දේවල් තියෙනවනේ ඥාති හිතව කිරිස්. ඔබගේ අම්මව ලෝකෙට ගෙනාවේ කවුද? ආච්චි අම්මනේ. ඒ අනුකම්පා කරන්නේ මේ පිරිස ගැන. එහෙනම් ඒගොල්ලන්ට නිවන දෙන්න බෑනේ. ඒක හරීම පැනලා ඉවරයි. කරුණා සාසනයෙන් පිට වෙන්න. යාගන්නේ ගන්න බැරුව ඉන්න පිරිසට යහපතක් කරන්න. මේ මේවා අපි කරන්න කලින් දැන් කරන්නේ පින්. ඉතින් ඒ ආයතන වෙන පිට වෙන්න බැහැ. දැන් ඔබ දැකලා තියෙන සමහරලාට අහේතුක දරුවෝ උපදිනවා ලෝකෙට. ඒ දරුවෙක් මෙහි ආවට පස්සේ ඉතින් අපි ගොඩක් දුරට පිරිමි දරුවෙක් නම් හිසට අත තියලා අධිස්ථාන කරනවා. සසරේ කරගත්ත ආරූප ආද සියල්ල කමා වේවා. ඥාන දරුවෙක් නම් ඉතින් අපිට හිස රස තියන්න බුද්ධ නීතියෙන් තහන. ඒක නිසා අදිස්ථාන කරනවා ඒ දරුවා දිහා බලලා. ඒක එහෙම වෙන්නේ කියලා. තේ දරුවට කරන්න පුළුවන් ලොකුම දේ ඕක අපිට මේ වෙලාවේ. මේ ළයි නිවන් මාර්ග කියලා දෙන්න බෑනේ. නැත්නම් ඔබගේ අනිත් දරුවන්ට අපිට නිවන් මාර්ග කියලා දෙන්න පුළුවන්. තේ අයද අපි නිවන් මාර්ග කියලා දෙනවා. අනිත් දරුවෝ කොහොම හරි මේ මෙතන අහේතුක දරුවව දෙහේතුක මට්ටමට හරි තල්ලු කරලා දාන්න ආශිර්වාද කරනවා. පවුනේ තින්ගත. ත්‍යාර ප්‍රේතත් බව කියලා කියන්නේ අහේතුක තත්ත්වය. තේ අහේතුක ඥාතිය. මේ අහේතුක ඥාතිය අඩුමසල මේ දෙහේතුක තත්ත්වයකටපත් කරන්න උනා. වටිනවා. ඒකයි කියන්නේ මෙන්න කරුණාවන්ත හදවතක් තියාගන්න. හැබැයි කරුණාවන්ත හදවතක් කියලා ඉතින් ඔක හැමදාම දොරස් පිළිකර කරන්න එහෙම අවශ්‍ය දාවයක් නැහැ. කරන්න බෑනේ ප්‍රායෝගික නැහැනේ. මේ කරන්න පුළුවන් අවස්ථා වලදී පින්විතනේ කරන්න. බඩට බත් ටිකක් වැඩි වෙන ඥාති ඕන තරම් ඉන්නවා කින්. උගුර සෙමෙන් වතුර ටිකක් වැඩි වෙන ඥාති ඕන තරම් ඉන්නවා කින්. ලේසි නෑ ඔය වැඩේ. ඒකයි කියන්නේ ඔබ ඔය පුම්බගෙන ඉන්නේ මේ මස්ලේ කයි තියෙන කම විතරයි. ඕක කැල්ල ගියාට පස්සේ හුලඟට අහුවෙච්ච පරණලා පතක් වගේ කියලානේ සතාගතයන් වහන්සේ දේශනා කළේ. වේලිලා කර වේලා ගිය දැල විතරක් ඉතුරු වෙච්ච කොලයක් හුලඟට අහුණාට පස්සේ කොහේ යනවද කියලා හිතා ගන්න බෑ. ඊළ එක තැනකට වැටෙනවා ඊළඟ හුලඟට ආයතනින් ගැලවිලා කියලා තව කොහෙන්ද වැටෙනවා ආයතනින් තව තැනකට වැටෙනවා අන්තිම වතුරකට වැටෙනවා වතුරේ ආයි ගිනේ වතුර පා වේලා ගිනේ තව කොහෙට හරි වැටෙනවා. ලේසි නෑ තින්. දැන් නම් උජාරුවෙන් හිටියේ ඒක ඔය කොයි කාට. තව ටික කලයි. කය කැඩිලා ගියාට පස්සේ වෙන දේ හිතා ගන්න බැරි වෙනවා කාටවත්. ඒකයි. මෙතන එහෙම මෙච්ච පිරිසක් ඔය ඉන්නේ තියෙනවා නේ පුළුවන් නම් උදව් කරන්න. ඔබගේ ඥාතීන්ට අපිට උදව් කරන්න බෑ පින්තේ නේ ඔබට විතරයි ඒකට උදව් කරන්න පුළුවන්. ඔබ ලව් ඔබගේ ඥාතීන්ට උදව් අරන් දෙන්න පුළුවන්. ඒකට යහපත කරන්න පුළුවන්. එහෙම පුළුවන් විදිහට කරගන්න එක මම හිතන්නේ ඔබ හැමෝගෙම නමින් ජම්මාන්තරගත වෙලා ඇති කවුරු කවුරු හරි. එහෙම නැති අය ඉන්නවද? ඉන්නව නම් දැන් නෙමෙයි ඉන්න තිබ්බේ. කවදද? තිසාගවත මේක ළමයන් අනිප කරා. ඒකයි. ඉතින් ඒකට ගුණයක් සලකන්න කැමතිනම් ඔබ එහෙම කරා. ආහාර ටිකක් තියන්න වෙනවා. ඉතින් ක්‍රමයක් තියෙන හෙළබොදු පීම සංගරාම 27 28 29 නේ 27 28 29 සංගරාවල ඒ පිළිබඳ වැඩිදුර විස්තර තියෙනවා. ඒවා කියවල බලන නොතේරෙන දෙයක් තියෙනවා නම් හාමුදුරන් වහන්සේලාගෙන් අහලා ඒ විදිහට කරන්න. ඒ ඥාති පිදවින්නක් තියලා ඒකට පෙරේත තටුව කියාගන්න එපා. එතකොට කරන්න හිතෙන එකක් නැහැ. පෙරේත තටුව නෙමෙයි ඥාති පිදවින්න. ඥාතීන්ට පුද තියෙන. තාත්තා ජීවතුන් අතර ඉන්න කොටත් ඥාති පිදවින්න තිබ්බා. ඒකෙදින් තිබ්බේ කක්කුසියේ වල උඩ නෙමෙයි. කක්කුසියේ වල උඩ කිව්වොත් නෑ ආයතන එකක් නෑ. ටොයිලට් වල උඩ. ටොයිලට් පිට් එක උඩ. එහෙම කිව්වොත් තියයි ටිකක්. දැන් ගරණාදීනේ. ඒගොල්ලෝ රැස් වෙන තැන් තියෙනවා. ඔය හෙන ගහච්ච ගස් එහෙම ගේවල ඉස්සරහ තියන්න එපා කියන්නේ. පොල් ගහට හෙන ගහනවානේ. පොල් ගහට හෙන ගැහුවට පස්සේ ඒක දිර දිරා වැටෙන්න තියන්න එපා කියලා කියනවා. ඒකට හේතුව තමයි සිංහදෙනේ ඔය හෙන ගහච්ච වගේ අවස්ථා ඒ තැන් එහෙම දිර දිරා වැටෙන තැන් වල අරගොල්ල රැස් වෙනවා. වේලිච්ච කොට ඔය දිර දිර යන කොට තියෙන වතු වල ඒ තැන් වල වැසිකිලි වල උඩට ඒ හරිය ඔය දිරාගෙන යන මඩුවක් එහෙම තියෙනවනේ ඒව අඳුරු තැන් දිරන තැන් ඒ තැන් වල තමයි ඒගොල්ලන්ට උරුම. දැන් උරුම මොනවාද? හොඳට දිලිසෙන තැන්නේ. හොඳට අලුත් දිලිසෙන තැන් වල තමයි දැන් උරුම. එයාට ඒව නෙමෙයි උරුම. මොකොත්ම නැති වුණොත් පින්වතුනි සෙම සොරු ටිකක් තමයි ඒ ආහාරයට ගන්න. කරන්න දෙයක් නැහැ. සෙම ටිකක් දෙන්නද කන්න? එකතු කරන්නද හැමෝගෙම? දැන් බෑ නේද? එදාට බෑ තමයි පෙන්නත. නමුත් වෙන කන්නම දෙයක් නැත්තම්? කාන්තාර යනකොට කන්නම දෙයක් නැත්තම් මැරිච්ච පුතාගේ මස් හරි කනවනේ. සතුටින්ද කන්නේ? නෑ. දිවි පාත්ත. සමහර පෙරේතේ ඉන්නවා කියන්නේ එයාට එහෙමවත් නෑ. මේ පෙරේතේ ගුවන්ට ආයි සතර අපායක පෙරේතයා ගැන නෙමෙයි මේ කියන්නේ. ඒකවත් නෑ සිංහතුනි, වැටිච්ච තැන් වල වැහලා ඉන්න ඔය මස් කලඳ වගේ. නැගිටින්න හයිය නෑ. ඇවිද ගන්න හයිය නෑ. බඩගා ගන්නවත් හයිය නෑ. සමහර අමනුස්සය ඉන්නවා සිංහතුනි, ඒගොල්ලෝ හෙළුවෙන් ඉන්නේ. මනුස්ස ලෝකේ ඉන්නකොට ලොකු හයිරම් පාපු අය. ආයි පලාතේ ඉන්න එක නෝනෙක්වත් ඉතුරු කරපු අය එහෙම නෙමෙයි. එහෙම නැත්නම් එක මහත්යෙකුටවත් යහතින් ඉන්න දුන්නා එහෙම නෙමෙයි. ඉන්නවා. ඒක ඇඳුමක්වත් ඇඟේ නැහැ. නූල් පටක්වත් ඇඟේ නැතුව ඉපදිලා තියෙන්නේ. ඒ හීතලට රස්නේට ඒ ඔක්කොටම පින්විතනේ පිච්චෙනවා. කොහේ හරි අස්සක රිංගගෙන ඉන්නවා. එළියටවත් බහින්නේ නැහැ පින්විතනේ. මොකද ඒකෙත් ඉන්නවා සල්ලාලේ අමනුස්සයෝ. උන් දූෂණය කරනවා අහුනොත් එහෙම. ඒක නිසා එළි බහින්න නැතුව පින්විතනේ කොහේ හරි අස්සකට රිංගගෙන ඉන්නවා. මන් දවසක් ඔය අපේ සුමේදම් කර හාමුදුරුවන්ගෙන් යමක් අහද්දී උන්වහන්සේ කිව්වේ යුද්ධයට ගිය සොල්දාදු හිටියලු අත් දෙකක් නැහැ උරීස ගාවෙම, කකුල් දෙකක් නැහැ ඉකිලි ගාවෙම, සමහරට කන් දෙක ඇහෙන්නේ නැහැ, නැත්නම් ඇස් දෙක පේන්නේ නැහැ. එහෙම ඉන්නවා කියලා මේ මං ඇහුවා අපේ හාමුදුරුවන්ගෙන්. ඉතින් එහෙම කොහොමද අපේ හාමුදුරුවනේ ජීවත් වෙන්නේ? ඉතින් මැරෙන්නේවත් නැද්ද? උන්වහන්සේ අර ගුරු හාමුදුරුවෝ මාර කතාවෙන් කියන්නේ මැරෙන්න වෙල්ල මිරික ගන්නේ. මේ මිනිස්සුන්ට මැරෙන්න මොකද්ද කරන්න තියෙන්නේ? මැරෙන්නවත් දෙයක් නැහැ නේද ඉතින්. ඇයි කවුරු හරි දෙන දෙයක් එපා කන්න? වහ ටිකක් කන්නද? ඇයි දෙගෙන ගිහිල්ලා? රට වෙනුවෙන් දිවි පිදපු ඒක යුද්ධ කරපු මරකද? යුද්ධයක් තිබ්බ මන්ද? ආන් ඒ යුද්ධ කරපුවා. තාම ඉන්නවා පෙන්වද? යුද්ධ කළා මා ලෝක කාලයක් නැහැ. තාම ඉන්නවා. දැන් ඒ පිරිස කියනකොට ඔබට පපුර ටිකක් ආවද නේද? ඔබට රිදිල්ල. ඒ වගේ සොල්දාදු වගේ දුව පුතා දැන් ලොකුයි. දැන් ඒගොල්ලෝ යුනිවර්සිටි යන වයසේ. සමහර කසාද බඳිනව හෙට අනිද්දට. අර ෆෝර් වීලර් දෙන්න තෑග තියාගෙන යන්න තාත්තා ඉන්නේ කොහොමද? එතන විදිහ තියෙනවා. ලෝක සත්‍යය ගිනි කන හැටි වෙයි. දැන් එහෙම කියනකොට ඔබට රිදෙනවනේ. මොකද ඒගොල්ලෝ පේන්නේ ඉන්නවනේ. මැරලා ගියා. පේන්නේ නැහැ. එයත් ඔය කියන ගිනිම කනවා. ඔයිට එහා ගිනි. ඒකයි. ඔබට පුළුවන් නම් පිට වෙන්න. ඉස්සෙල්ලම ඔබ ඔය තත්ත්වයට පත් වෙන්නේ නැති වෙන කටයුතු කරගන්න. නේදනේ මේ කරුණා අංක දෙක මේ තියෙන්නේ. කරුණා සාසනයනේ. අරක ප්‍රඥා සාසනයෙන් උදව් කරන්න බලනවා ඔබට. මේ බෝඩ් වල ඇඳ ඇඳා දේශනා තියදී ආ ඔක්කොම උදව් කරන්න බන්නවා. ප්‍රඥා සාසනයෙන් උඩට ඇදලා ගන්න පුළුවන් නේ මන්. බැරි වෙනුනේ. නිර්වසෙන් අංක දෙක කරුණා සාසනයේ තමයි. එතනින් හරි ඇදලා ගන්න බලනවා. සතර පහේ ගියොත් නම් කොහොමද පිටක් කරගන්න බෑ. නමුත් අර මනුසත් බැවි එක තාම ඉන්නවනේ. එතනින් තව ටිකක් ඉස්සරහට මේ යමකම තියෙන කෙනෙක් බවට පත් කරා. බොහොම අවුරුදු දහස් ගණන් ඉන්න අපේ. මොකද මනුස්සත් බැවකට සාමාන්‍යයෙන් අවුරුදු දහස් ගණනක් තියෙන වයස. මනුස්සයෙකුට තියෙන අවුරුදු 100යි නේ වැඩිම. සමහරවිට මුළු අත් බැවටම එක පාරයි මනුස්ස කයකට එන්න පුළුවන්. ඒදොර ටික ඔක්කොම මොහොම තමයි ගෙවන්නේ. තේහෙම ක්‍රම තියෙන අපේ. ඒ සංගර ආරං කියවල බලන්න. ඉතින් ඔබ ඒව කරන්න අමාරුද ඔබේ ගෙදර මිනිස්සු වට තහනම් කරේ මොනවද පිස්සුද ඔය කරේ අපේ තාත්තට එහෙම වුවා තියන්නේ බා පෙරේතලු තියෙන අපේ තාත්තා පෙරේතෙක් වෙනවා කියලා හේතුව. එයා කියන එකත් ඇත්ත. ඒ වගේ හේක තාත්තා පෙරේතෙක් වෙන්න හේතුවක් නැහැ. ඌ ඇත්තේ නරකාදී තමයි. කරන්න දෙයක් නැහැ. සත්පුරුෂයන් වහන්සේලා කියන දේවල් පැත්තකට විසි කරලා දාලා තමන්ට ඕනේ දේ කරනවා නම් පින්නේ අන්තිමට තනකොළ කකා හිටියයි. සත්බස බැහැර කළාම මෙන්න වැඩි ඔබ දන්නවා. මේ සමාජ හර පද්ධතිය අයින් කළොත් වෙන දේ ඔබ දන්නවා. සත්බස බැහැර කළා දැමහා වෙන වැඩි ඔබ දන්නවා. ඒකයි ක්‍රමය. ඒ වගේම හතර අපායට අයිති වෙන්නේ යන්නේ. ඉතින් ඔබට පුළුවන් නම් ඒව කරන්න තියෙනවා. ඒ කියන විදිහටම කරන්න. ඒකෙන් අවඩක් වෙන්නේ නැහැ. ඒ අයව පන්නන්න කරන්න නෙමෙයි පින් වෙදෙන කරුණාවක් හිතේ ඇති කරගන්න. දැන් අපි උදේ ඉඳලා කතා කරන්නේ කරුණාව ගැන මේ දවල් ඉඳලා. ඒ කරුණාව හිතේ ඇති කරගෙන එහෙම කරන්න. එයාට යහපතක් සලසන්න. ඥාති පින් වෙදෙනේ ඔය ඥාති പ്രേත කියලා හඳුන්වන්නේ ඥාති. ඥාති පිරිස මෙරිලෙහිදී අම්මා. එයා ඇඟකට වැහුනොත් එහෙම ඇවිදලා කතා කරන්න කෙලින්ම ඒ විදිහටම තමයි. අම්මා විදිහට තමයි කතා කරන. අම්මා නෙමෙයි. අම්මගේ ඊළඟ අත්බැව. ඒ විදිහට තමයි කතා කරන්නේ. ඉතින් ඕම ක්‍රමවේදයක් තියෙන සංගතින. මේ මේ සසර ගමන කියන එක මහා භයානක දෙයක්. දැන් මේ කාලේ කොහොම හරි අපි ගත කරගත්තොත් අපි අර කතාවට අනු. ඊට පස්සේ අරගේ ඒ වගේ තත්යකට වැටිලා ඒකත් ගත කරන්න වෙනවා කොහොම හරි. දැන් නම් ඉතින් යා ගන්න ඒ ගන්න පුළුවන් විදිහට ගත කරනවා නේද? වෙනස් කරන්න පුළුවන් නේද? වෙනස් වෙන්න පුළුවන් නේද? මේ දැන් කනවා ඊට පස්සේ ටීවී එක බලනවා ඊට පස්සේ කැසට් එකක් අහනවා මොකක් කරේ. ඉතින් ඔහොම කරන්න පුළුවන් නේද? ඉතින් එතනට වෙනඳලා පස්සේ ඉතින් එහෙම කරන්න අමාරුයි. බුදුදරට ඉතින් අවසාන කාලේ එතනට හුරු කිරීමක් වගේ නේද තියෙන්නේ? එහෙම වෙන්නේ නැද්ද නේද? මේ මිනිස්සේගේ අවසාන කාලේ එක තැන් වෙලා කා ගන්න කන්න බොන විදිහක් නැහැ. කොහෙ තියා ගන්න ඒ ගන්න විදිහක් නැතුව නේ ඔහේ එක තැනකට වැහලා ඔහේ දුක් කියනවා. බඩ ගන්නවා සමහර සමහර ධන ගන්නවා. ඒ අසූචි වල මොහේ වැටිලා ඉන්නවා. ඒවම කුණු වෙනවා. ඒවක් කුණු වෙලා පණුව ගහලා ඔහම පණුව කන වේදනාවෙන් මැරෙනවා. සමහරට උපදින කොටත් නිකන් කට පණුව ගහලා ඉතින් කියපුවා මා සංඝයාට අපහාස කරපුවා. පොඩි දෙයක් ඇතිනේ වෙන්නේ කටපණුව ගන්න. කටපණුව ගන්නවා කියන්නේ බොහොම සරල දෙයක්. ඥාති ප්‍රේතය නමුත් කටපණුව ගහලා. සතරපයික ප්‍රේතය කියන විට වඩා මහා දරුණු ගති විදියට තියෙන දුහා දුක් කියන කෙනෙක්. එයා ගැන කතා කළා වැඩක් නෑ. මොකද එතනට ගියාට පස්සේ මොන ක්‍රමකින්වත් එයාව ගන්න බෑනේ ගොඩට. එයාට තාත්තගේ පිට විතරයිනේ. නමුත් මේ පිරිසට අපේ පිට තියෙනවා. පරදත්ත උපජීවී පිරිසමේ. අනුන් දෙන දෙයින් උපජීවියක් ලබන්න පුළුවන්. පරදත්ත උපජීවී ඔබ කඩා ගන්න පද. දේවතා කියලා කියන්නේ ඒකනේ. දේවතා කියන මට්ටමට ඒගොල්ලන්ට එන්න පුළුවන්. ඒ කියන්නේ දෙවිවරු වෙනවා කියන එක නෙමෙයි. දොවා ගන්න පුළුවන් දැන්. යමකින් දෙයක් දොවා ගන්න පුළුවන්. යහපතට යමක් හදා ගන්න පුළුවන්. යහපතට යමක් හදා ගන්න පුළුවන් පිරිස. අපි දෙන ප්‍රත්‍ය අනුමෝදන් වෙලා යහපතට යමක් හදා ගන්න පුළුවන්. එහෙම තත්ත්වවලට ඒගොල්ලන්ට එන්න පුළුවන්. හොඳට විමානන වෙලා රුක්ස දේවතා මට්ටමට එහෙම එන්න පුළුවන්. ඔබ යහපතක් කරොත් ඒගොල්ලන්ට ඒ යහපත ලැබේ. කළ බලන්න. මට ඉතින් ලොකුවට තියෙන ඔබ වේර ගන්න. මොකද ගිය හකුරට නාඩන්නේ තියෙන හකුර රැක ගන්න. නැවත ඉතින් එහෙමත් මොකද ඒ පිරිසට ඉතින් උදව් කරන්න බෑ. මොකද ඒ පිරිස ඉන්න කාලේ ඒගොල්ලන්ට දහම ලැබුණා නැති වෙන්න පුළුවන්. ඔබ එහෙම මැරුණොත් එහෙම මන් දෙවිවරුන්ට ලෝකපාලක දෙවිවරුන්ට කියලා තියෙන ෆොටෝ ගහ ගන්න කියලා ඔබගේ. මෙතනට ඇවිදලා බණ අහලා මග වඩන්න නැතුව කුවකම් කර කර හැම හිටියොත් ඔතනටමනේ ආයෙ යන්න වෙන්නේ. ඒ ගියාට පස්සේ මේ දොළොස් සිරිකර දෙනකොට එහෙම ඥාතිවරු උස්සන් ඒ දොළොස් සිරිකර අන්න අතන ඉඳලා එල්ල කනට ගහලා පන්නන්න කියලා. ඉන්න කාලේ ගොඩ දාන්න බැලුවා තෝ ඒක ඇහුවේ නැන්නේ දැන් එන දොළොස් සිරිකර කන්න කියලා. තමන් නැද්ද එහෙම එපාද? එපා නම් මං චාන්ස් එකක් දෙන්නම් එන්න. දැන්ට කුහකකම් කර කර ඉන්න. එතකොට තමයි එහෙම එන්න පුළුවන්. නැත්තම් එක්ක පිරිණිවෙයි, නැත්තම් බුද්ධාවාසයටයි, නැත්තම් මහා දෙවිවරු වෙයි. මොන හරි යහපතක් සිද්ධ වෙයි. ඒකයි. ඔය දින සිංහතුනි ඔබගේ ආචි 100ට වෙච්ච වැඩේ. ආචි 104 පායේ නැත්තම් මට හොඳටම විශ්වාසය උතන ඇති කියලා. දිව්‍ය ලෝකෙට ගියයි කියලා නම් හිතන්න හරි අමාරුයි. බුද්ධ ශාසනය අඩපණ වෙලා තියෙන කාලෙක දිව්‍ය ලෝක හිස් වෙනවා අපේ. මහරහතන් වහන්සේලා නැති කාලවල දිව්‍ය ලෝක වැහැරෙනවා මේ. මහරහතන් වහන්සේලා ඉන්න කාලේට දිව්‍ය ලෝක බබලනවා. හේතු උන්වහන්සේලාට දම් පැම් පූජ කළා, උන්වහන්සේලාට අප උපස්ථාන කළා. මිනිස්සු දිව්‍ය ලෝකෙට යනවා. ඒකයි කමේ. ඉතින් මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය හොද්දට ප්‍රකෘතිය තියෙන වෙලාවක මේක. ඒකයි මං කියන්නේ මේක ඉන්න කුලකේ රොඩ්ඩ අපි වෙන්දේසි ගන්නවා කොහෙටද? සදෙව් ලෝකෙට රොඩ්ඩ. ඒ කියන්නේ මේ වෙනම වැඩකට ගන්න බැරි පිරිස ඉන්න. අඳුම සරමේ සෝතාපන්නවත් කරගන්න බැරි වෙච්ච පිරිස ඉන්නේ. අන්නේ පිරිස. ඔය අපි වෙන්දේසි කරනවා සදෙව් ලෝක වාසීන්ට. නිමල් යාරෙන් දානවා අපිට කොඩියුසන වෙන අපිට ඇවරයි දෑවරයි තුන් ඇවරයි නිමල් යාමේට. අන්න මේ විදිහට නම කිව්වේ කාගේවත් නමක් නෙමෙයි කඩතාපු නම. ඔන්න ඔය විදිහට තමයි කෙරෙන්නේ. අනිත් අය ඔක්කොම පින්වතනේ නිවන පූර්ණේ කරගන්න අඩුම සුද්ධාවාසයට යන්න. කාම ලෝකේ නම් රැඳෙන්න එපා. මොකද හේතුව? සතර අපාය දෙන්නේ කාම ලෝකේ. ඉතින් ඒකට ලෑස්ති වෙන්න, ඒකට අදාළ මොන හරි තියනවද එහෙම? වෙනම වැඩ සටහනක්? ඒක දැනුවත් කරනවද එතකොට? සෙනසුරාදාට ඒ පිළිබඳ මොන හරි වැඩසටහනක් තියෙන එකක් දැනුවත් කරයි. ඒක වෙනම හරි අනිත් අයට අහන්න සලස්සලා මේව කටයුතු කරගන්න සෙනසුරාදා එන්න බැරි ආයත. එහෙම කරගන්න වෙන. කොහොම කළාද? සත්තුන්ට දානයක් දොන්න පාඩුවක් වෙන්නේ නැහැ. අත හොදලා දාන ඉඳුල් ටික මොකක් කියලාද දන්නේ? සත්තුන්ට ආහාරයක් ඒ වගේ. හැමදාම තුන් වේලක් පින් කරගත්තාගෙන නේද? ගන්න කොච්චර සත්පුරුෂයන් වහන්සේලා ගැසුරේ මොන තරම් ලාභයක්ද බලන්න වෙලා තියෙන්නේ. ඉතින් ඔක දරුවට දුන්න නැත්නම් ඔබ සත්පුරුෂයෙක්ද? ඒකයි තියෙන්නේ. ඕක දරුවට දෙන්න. දරුවට කියන්න කරන්නේ කියන්න. ඇයි? කොයි කාගේ දරුවත් මොකද කරන්නේ? තුන් වේල කනවනේ. හරන ඔබ ඔක්කොම මේ දරුව මගේ වෙන්න නෙමෙයි තිබුණේ. මටනේ ලොකු වුණා තියෙන ඔබගේ දරුවන්ට යහපත සලසන්න බල දෙපෙන් ඇත. ඔබට ඇඟිල්ලෙන් එනගෙන කියන්න බෑ මේක කරන්න, මේක කරන්න, මේක කරන්න, මේක කරන්න. පව් ඒකුන්. මොකද ඔබට නොතේරෙනකොට අපිට තේරෙන්නේ නැසයි කියන්නේ මේක දරන ඒකුන් පව්. ඔය කොච්චර කළත් ඒකුන් පව්. ඔබ කෝටියක් හම්බ කළාද ඉබත් ඒකුන් පව්. දවසක ඔබට තේරෙයි මේ ලෝකේ ලොකුම ධන කුවේරියෝ මෙහෙ එන්න ගත්තා. ඒ ඉන්නේ ඇයි කියලා ඔබ එදාට බලන්න හිටියොත් ජීවිතුන් අතර. දහම හොයාගෙන. ලංකාවේ ඉන්න ධන කුවේරියෝ එන්නේ මේ දහම හොයාගෙන. දහම තමයි ඕනේ. ධනෙ කොච්චර තිබ්බත් තමන් බලාපොරොත්තු වෙන විමුක්තිය එතන නැති බව එයාට තේරිලා තියෙනවා. ඒක නිසා එයා එනවා. ටික ටික එනවා. එහෙමයි කරන්නේ. ඊයා එනකොට වෙනදනේ අපි හැමදේම හරි අනුකම්පාවෙන් එයා දිහා බලන්නේ. අපි කවදාවත් හොඳට දහම තේරිලා ආපු කෙනෙකුට නම් කෙලින්ම අට්ටියේති හරයිසේ ජීවුච්චති කියලා කියනවා. නැත්නම් එහෙම වැඩි දහම තේරිලා නැත්නම් එකපාර නවන්නේ නැහැ වෙනදනේ. අනුකම්පාවෙන් අපි ටික 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 එයාට උදව් කරනවා ඒක කරගන්න. මේක පාට මහනුවෙන් ආපු දරුවෙක් කියලා එහෙම එකපාර නවන්නේ අට්ටියේති හරයිසේ ජීවුච්චති කියලා. එහෙම කරන්නේ අනුකම්පාවෙන් ඒ ටික 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 හදනවා. ඔබත් එහෙම කරන්න. ටික 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 හදන්න. එකපාර නවන්න කිව්ව කඩල යනවා වෙනද. හිමීට කරන්නේ මේ ඉන්නවා පිරිස් බිඟු දෙන්න තමන්ගේ පවුලේ අයව රකින්න. පවුලේ ඔක්කොම එකතු කරගෙන පින්කම් වලට අරගෙන එනවා. ඔබත් එහෙම කෙනෙක් වෙන්න. ඉතින් ඔබ එහෙම කරනවා ඇති. එක එක්කෙනාව ටාගට් කරා. අද දෙන්න ඕනේ ලොකු අයියාගේ පවුලට වැඩේ. නිල් ටාගට් කරා. ඈ හරිද? අපේ දානෙට ලොකු අයියාගේ පවුලේ කට්ටිය ඔක්කොම අරන් යනවා. එහෙම අරගෙන එනවා. එයා දෙන ටික ටික ඒ විදිහට උදව් කරන්නේ. කරුණාව. ඔය තියෙන කරුණාව. ඒ කියන්නේ හද කම්පණය වෙනවා සිංහත. අනිත් කේ AI විඳින දුක දැක්කම හද කම්පණය වෙනවා. ඒ රොබර්ට් ඔබේ පවුලේ ලොකම සල්ලිකාරයා ලොකු අයියා. සල්ලි දිනවද නැද්ද කියන එක මත නෙමෙයි. ඒක තීරණයනේ දුක් විඳිනවද නැද්ද කියන එක. මම හැදෙනවද නැද්ද කියන එක. අයියා ලොකම සල්ලිකාරයා. අයියට මම හැදෙන්නේ නැද්ද? හැදෙනවා. එනවා යදුක් වෙනවා. මම අයියට උදව් කරා. හද කම්පණය වෙනවනේ ඔබගේ. අපේ අම්මා මැරුණොත් අයියට මට වඩා දුකයිනේ. මොකද මට තථාගත පිළිසන්න ලැබිලා තියෙනවා. අයියට එහෙම නැහැනේ. අයියට සල්ලි ගොඩක් තිබුණාට අයියට අම්මා මැරුණොත් එහෙම දුකයිනේ. අයියගේ දුවට මොනවා හරි වුණොත් එහෙම අයියට ඉවස ගන්න බැරි වෙන්නේ. අයියා සමහර සිය දෙහි නසාගන්නේ. අයියට heart attack එකක් එන්න පුළුවන්. එහෙම හිතන්නේ. පව්. සල්ලි කොච්චර තිබ්බත් වැඩක් දෙනවද වෙනදෙන්නේ? දරුවට මොනවා හරි වුණොත් එහෙම හිණි ඇවිල්ලා එන්නේ පපුවේ. එහෙම වෙන්නේ නැද්ද? ඒ කියන්නේ මම හැදෙනවානේ මම හැදෙනවා කියන්නේ තාම ගිනිනේ සිංහත. හරි. දැන් පරි කර්මස්ථානයක් මෙනෙහි කරගම් බලන්න. මේ ඉස්සෙල්ලා මේක හරියට හොඳට තේරුම් ගන්න බලන්න. මහ ලොකුවට තේරුම් ගන්න දෙයක් නැහැ පුතේ. මොකද හේතුව අපි මේ ඔක්කොම කතා කරලා තියෙන්නේ. මේ කර්මස්ථාන සියල්ලම විග්‍රහ වෙලා තියෙන්නේ. පොඩ්ඩක් මතක් කරගන්න විතරයි තියෙන්නේ. ඇයි? සියලු කර්මස්ථාන තියෙන්නේ මොකක් හරහාද? අනිච්ච දුක්ඛ අනාත්ත හරහා. අනිච්ච දුක්ඛ අනාත්ත හරහා නැති කර්මස්ථාන කර්මස්ථාන නෙමෙයි. ඒ කියන්නේ අනිච්ච දුක්ඛ අනාත්ත කියන එක ඍජුවම හෝ වක්‍රව ඒකට සම්බන්ධ වෙලා තියෙන්න ඕනේ. ඉතින් නිකමර අනිච්ච කියන එකම ගමු සිංහද පළවෙනි කර්මස්ථානෙ වෙන්දින ගිරිමානන්ද සූත්‍රයේ තියෙන පළවෙනි සංඥාව ගම අනිච්ච සංඥාව. අනිච්ච සංඥා නැත් සංඥා අසුබ ඒ සංඥා වලින් අපි අනිච්ච සංඥාව ගත්තොත් එහෙම ඒකේ තියෙන්නේ මොකද්ද? ඒක වඩන්න කියලා තියෙන්නේ කොහොමද? දවසක් අපේ හාමුදුරන් වහන්සේ නමක් මතු කළා සිංහදනි හොඳ අදහසක්. මේ අදී සමහරුන්ගෙන් බැනුම් අහන්න වෙයි මේවා කිව්වහම. මදුගල අදහස. අනිච්ච සංඥා දේශනා කළා තියෙනවා මිසක්. අනිච්ච සංඥා, අනත් සංඥා, අසුභ සංඥා කියලා සංඥා දේශනා කළා තියෙනවා මිසක්. දෘෂ්ටි දේශනා කළා නෑ නේද කියලා. දෘෂ්ටි වඩන්න කියලා. එහෙනම් සංඥා දේශනා කළා තියෙන්නේ වඩන්න නේද? එන සංඥා වඩන්න ඕනේ මොකක් පිරිසුදු වෙච්ච අයද? දොස්තිය පිරිසුදු වෙච්ච අය. දොස්තිය පිරිසුදු වෙච්ච අය තමයි එහෙනම් පින්වතුනි වඩනේවා දේශනා කළා තියෙන්නේ. මේ කියන්නේ දොස්තිය පිරිසුදු කරන්නේ නැතුව වඩන්න බෑ. සෝතාපන්න ඵලයට පත් වෙන්නේ නැතුව දහම් මගේ වැඩෙන්නේ නෑ. ඒවදී සාක්ෂි. සිවුම්ම ගිහිල්ලා බැලුවොත් ඉතින් ඔවගේ සාක්ෂි ඕනේ තරම් තියෙනවා. ඉතින් ඔබට තියෙන මොකද්ද? ඔබ සෝතාපන්නද? නෑ කියන්න එපා. එහෙනම් ඔව් කියන්නද? ඔව් කියන්නත් එපා. මොකද තියෙන්නේ? දන්නේ නෑ. කාටද දැනගන්න ඕනේ? කාටවත් දැනගන්න ඕනේ නෑ. ඇයි? අපි බණත් අහනවා, මගත් වදනවා. හරිනේ? සෝතාපන්න වෙන බණ අහන්න නම් ඕනේ මරණකම්ම බණ අහනවා. හරිහත් ඵලේ පුණ්‍ය වෙන මග වඩන්න නම් ඕනේ අපි මරණකම මගත් වඩනවා. ඉතින් ඉවරනේ වැඩි. වෙන දවසක වෙච්චාවේ. මේකේ උනේ නැත්තම් ඊළඟ එකේ වෙච්චාවේ. ඒකේ තුනේ නැත්තම් ඊළඟ එකේ වෙච්චාවේ. ඒකේ තුනේ නැත්තම් ඊළඟ එකේ වෙච්චාවේ. මං නිවන දකින්නකම් තමයි ජීවත් වෙන්නේ. නිවන පූර්ණ වෙනකම් විතරයි මං ජීවත් වෙන්නේ කියන අදිස්ථානේ ඉන්නේ. එහෙනම් නිවන පූර්ණ කර ගැනීම උදෙසායි මම ජීවත් වෙන්නේ. වෙන හේකට මම ජීවත් වෙලා වැඩක් නැහැ. මේ අදිස්ථානේ ඉන්නේ. නැත්තම් කාලය ගත කරන ධම්මී කියලා ජීවත් වෙන්නේ. අනිත් අයට වඩා හැකි උපරිමයෙන් මා කාලය ගත කර ධම්මී. එතකොට එහෙනම් බලන්න වෙනතනේ. දැන් ඉහිනේ ප්‍රශ්නේ තියෙන්නේ. දැන් ඔබ දන්නවා අපි දැන් කතා කළා වෙන ඉතින් අම්මා මැරෙනවා. අම්මා මැරෙනකොට මේ මිනිස්සු මොකද කරන්නේ? කසිපිටි ගබවනවා. එතකොට මොකද වෙන්නේ? ඒක අපිට අමතක වෙනවා ඒ කාලේ. ඊට පස්සේ රැට් ටිකක් නිදා ගන්නවා. ඊට පස්සේ ඒ කාලේ ආයි උපදින් ආයි උදේට හැරෙනකොට වෙනකොට දැන් ආයි අම්මා මැරිලා. එතකොට ආයි දුකයි. එහෙනම් මේ අම්මා මැරෙනවා කියන එකට වඩා මෙතන තියෙන ප්‍රශ්නේ මොකද්ද? මම හැදෙන එක. මේ මම හැදෙන එක තමයි ප්‍රශ්නේ. නමුත් මිනිස්සු කරන්නේ මොකද්ද? මොනවා හරි කර කර ඒකේ තියෙන පීඩාව අමතක කරගන්න හදනවා. බාහිරින් කරන වැඩ පිළිවෙල. එතන මේ මම හැදෙන එක දුකක් කියලා මේ වෙනකොට ඔබට ඉතින් දැනුවත් වෙලා තියෙන ඕනේ. දේශනා දිගටම අහනවා. දුක තියෙන්නේ මෙන්න මෙතන කියලා. අම්මා මැරෙන එක නෙමෙයි. අම්මා මැරෙනවා කියලා කියන්නේ ලෝකේ සාමාන්‍යයෙන් සිදුවෙන සිදුවීමක්. තාත්තා මැරෙනවා කියන්නේ බල්ලා මැරෙනවා කියන්නේ. භෝග විනාශ වෙනවා කියන්නේ ඔක්කොම ලෝකේ සාමාන්‍යයෙන් සිදුවෙන සිදුවීමක්. ඒ සිදුවීම හරහා තමන්ට දුක එන නම් මේ මම කියන තැන උපදින්න ඕනේ. මේ ಜಾති කියන එක සකස් වෙන්න ඕනේ. මෙන්න මේ ಜಾතිය තමයි අරිහතුන් වහන්සේලා ෂෙයා කළේ. මේ ಜಾතිය ෂෙයා කළා කියලා අරිහතුන් වහන්සේලාට නැති වෙච්ච කිසිම එකක් නැහැ. ඇස කන නාසය දිව කය මන කියන කිසිම තැනකින් කිසිම එකක් නැති වෙලා නැහැ උන්වහන්සේ. ශරීර අංග ලක්ෂණ ඔක්කොම එහෙමම තියෙනවා. පිළිදෙන කිසිවක් නැති උනේ නැහැ. උන්වහන්සේගේ ආරාම විහාර නැති උනේත් නැහැ. බලන්න කිසි දෙයක් නැති උනේ නැහැ. නැති උනේ මොකක්ද? අර ಜಾති කියන හේවත් මම කියන කොටස නැති වුණේ. ඒ කියන්නේ පින්වදනේ තිබ්බට වැඩක් නැති එකක් තමයි නැති වෙලා තියෙන්නේ. නැති වුණා කියලා කිසි ප්‍රශ්නයක් උනේ නැහනේ. අපි ඉතින් ඕකට කිව්ව මොකක් කියලාද? හරියට මොකක් වගේ කියලාද? උණ්ඩුක පුච්චේ වගේ කියලා. මතකයිද? දේශනා අහපයිද? උණ්ඩුක පුච්චේ වගේ කියලා. උණ්ඩුක පුච්චේ ආසාදනේ වුණාම ඇපෙන්ඩිසයිටිස් හැදුනහම මොකද වෙන්නේ? උණ්ඩුක පුච්චේ ආසාදනේ වුණාට පස්සේ ඈ කීපාරක් හිතනවාද ඒක අයින් කළා දැන්? ඒ පාරක් හිතන්නේ ඇයි ඒ තිබුණා කියලා වැඩක් නැති එක තිබුණොත් දැන් ඉතින් මේ වෙලාවේ හැටියට නම් මේක රිදෙනවා. තිබුණාට වැඩක් නැහැ. රිදෙනවා නම් මොකද කරන්න තියෙන්නේ? ගලවලා අයින් කළා දාන්න ඕනේ. එහෙනම් මේ මම කියලා කියන්නේ තිබුණාට වැඩක් තියෙන එකක් නෙමෙයි. හැබැයි තිබුණොත් ගිනි ගන්නවා. මම කියන එක හැදුනොත් අම්මා මැරෙන කොටත් දුකයි. භෝග විනාශ වෙන කොටත් දුකයි. රට එහාට මෙහාට වෙන කොටත් දුකයි. රටේ ජනාධිපතිතුමා විනාශ වෙන කොටත් දුකයි. අමතිතුමා විනාශ වෙන කොටත් දුකයි. අගමැතිතුමා විනාශ වෙන කොටත් දුකයි. අරක වෙන කොටත් දුකයි, මේක වෙන කොටත් දුකයි, වහින කොටත් දුකයි, පායන කොටත් දුකයි. මර කියන වහින එකද දුක, පායන එකද දුක? මම හැදෙන එක දුක වෙනද? මම වහින එකද දුක, පායන එකද දුකද? එහෙම ගන්න බෑනේ. මම හැදෙන එකයි දුක. බලන්න මේ ස්වභාවික සංසිද්ධිය. දැන් අම්මා මැරෙන එක නම් දුකයි කියලා හැමෝටම හිතෙන්න බුණා. අම්මා මැරෙන එක දුකයි නෑ හඳුළු. වහින එක දුකද? වහින එකද පායන එකද දුක? නමුත් මම හැදුනොත් මොකද වෙන්නේ? වහින එකක් දුක් වෙන අවස්ථාවල් තියෙනවා. පායන කොට දුක් වෙන අවස්ථාවල් තියෙනවා. මම හැදෙන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. ස්වභාවික සංසිද්ධිය අනිත් ඔක්කොම. අකුණු ගන්න එක කොහොමද? අකුණු ගන්න එක දුකද? ඉතින් අකුණු ගන්න එක කියන්නේ මේ ලෝකේ ඇත්තම සිද්ධ වෙන දේ. ඒක වෙයි දෙන්න තමයි. ප්‍රශ්නේ තියෙන්නේ මම හැදෙන එක. එහෙනම් මේ මම කියලා කියන්නේ පිළිගන්න කිසිම වැදගැම්මකට නැති එකක්. මේක ජීවත් වෙන්න ඕන එකක් නෙමෙයි. අරිහතුන් වහන්සේලා මේ ලෝකේ ජීවත් වෙනවා. අපි තථාගතයන් වහන්සේ අවුරුදු 45. මේ මුළු තුන් ලෝකෙදම මහා සූර්යයා වගේ. අවිද්‍යා ඝනාන්ධකාරය දුරු කරමින් ලෝක සත්‍යයට මහා යහපතක් සලසමින් හිටපු වැඩ හිටියා උන්වහන්සේ අවුරුදු 45ක කාලයක්. මේ අවුරුදු 45ක කාලෙම උන්වහන්සේට කවුරු හිටියේ නැද්ද? මම හිටියේ නැහැ. ඒක නිසා උන්වහන්සේ අටලෝ දහමේ කම්පා වුණේ නැහැ. මොකද හේතුව? අටලෝ දහමේ කම්පා වෙන්නේ උණ්ඩුක පුච්ච නිසා නෝ. උණ්ඩුක පුච්ච කපලා අයින් කරපු කෙනෙකුට කම්පාවක් තියනවද? නැහැ. බලන්න අටලෝ දහමේ කම්පා වෙන්නේ පින්වතුනි මම හැදිච්ච කෙනෙක් නම් මම හැදෙන කියන මම කියන එක හැදෙන්නේ නැතුව ගියාට පස්සේ අටලෝ දහමේ ආයේ කම්පා වෙන්නේ නැහැ පින්වත. ආයි ඉතින් ඒක උන්වහන්සේලාගේ ස්වභාවයක් ඒක. ඒක උන්වහන්සේලා වීරියෙන් කරන එකක් එහෙම නෙමෙයි. උන්වහන්සේලාගේ ස්වභාවයක්. කතා කළාම හඬ පිට වෙන්නේ. අන්න ඒ වගේ. ඒක උන්වහන්සේලාගේ ස්වභාවයක්. මොකද හේතුව කම්පණයටපත් වෙන්නේ හැමතිස්සෙම පින්වතුනි මෙන්න මේ මම කියන කැලල. දැන් ඔබගේ උගුරේ මොකක් හරි කම්පණය වෙන කැලලක් තියෙනවා නම් ඕක කපලා දැම්ම මොකද වෙන්නේ? දැන් ආයේ ඒක කම්පණය වෙන්නේ නැහැ. අන්න ඒ වගේ පින්වතුනි කම්පණය වෙන්නේ මම කියන කොටස. අටලෝ දහමත් එක කම්පිත වෙන්නේ. කවුරුහරි හොඳින් කතා කළොත් එයාට ඇලෙන්නේ. නරකින් කතා කළොත් එයාත් එක ගැටෙන්නේ. මේ ඔක්කොම වෙන්නේ කවුද? මෙන්න මේ මම කියන එක තියෙද්දි මේක තමයි හෙල්ලෙන්නේ හැමතිස්සෙම. මම කියන එක කපලා දැම්ම ගමන් මොකද වෙන්නේ? දැන් ඉතින් හෙල්ලෙන්න මමෙක් නැහැ. අන්න දැන් අටලෝ දහමෙන් කම්පා වෙන්නේ නැහැ ඒ ස්වභාවය. දැන් මේ ඔක්කොම කරදර තියෙන්නේ මම කියන එක තියෙද්දි සේන. දීවලෝ කියන්නේ කවුරු හින්දාද? මේ මම කියන එක හැදෙද්දි අපායට යන්නේ කවුද? මම කියන්නේ බලන්න මම කියන එක වෙච්ච එක යහපතක් කියලා. මේ මම කියන එකෙන් හැදිච්ච එක යහපතක්වත් තියෙනවද ලෝකේ? නැහැ සින්. ඔක්කොම තියෙන අවැඩ විතරයි එකම යහපතක්වත් නැහැ ලෝකේ. මම කියන එක අයින් වුණාට පස්සේ ලෝකෙට පුදුම විදිහට යහපත කරන්න පුළුවන්. 100%ම ලෝකේ අඩයි යහපත කරන්න. මේකයි වික්ෂුන් වහන්සේලාට පරපටිබද්දා මේ ජීවිකාතිය කියලා දේශනා කළේ. හයි සමන්ත කැමති කැමති විදිහට ජීවත් වෙනවා කියලා එකක් නෑ. අනුන්ගේ අනුන්ට යහපත වෙනස. හැමදෙසෙම අනිත් අයගේ යහපත වෙනස කටයුතු කරන ජීවිතයක් පවත්වනවා. අනිත් අය තමයි තමන්ට ලැබෙන්න තියෙන ඒවා තීරණය කරන්නේ. මා ගැඹුරු අර්ථ තියෙනවා සින්විතිනේ ඔකේ. අනිත් අය තමයි තමන්ට ලැබෙන දේවල් ගැන තීරණය කරන්නේ. හෙට දවල්ට අපි වළඳන දානේ තියන්නේ කරන කවුද? දානේ හදන අය. කෝල් කළා මේ බදපු මොනව හරි දාන්න පුළුවන්ද වගේ. ඇහුවොත් මොකද වෙන්නේ? ඒක ශ්‍රමණ ධර්මයට ගැලපෙන්නේ නැද්ද? අසනීපයකට ඉල්ල ගන්න පුළුවා. නැත්තම් ශ්‍රමණ ධර්මයට ගැලපෙන්නේ නැත්තේ. ඒකයි ක්‍රමය. කොහොම හරි එහෙනම් මේ මම අයින් කරගන්න එක තමයි පින්වදින කරන්න තියෙන වටිනම දේ. එහෙනම් මේ මම අයින් කරගන්න බැරි එකම හේතුව මොකක්ද? පින්වදින මේක පුදුම සරලයි තින්. මේ අපි මේ ළමේ ළඟදී කතා වුණේ. මේ පුදුම සරල කාරණාවක් මේ බමුණු එක්ක එකතු කරගෙන මක් කරලාද? පුදුම සංකීර්ණ කරගෙන ඉවරලා ඊට පස්සේ දැන් කියනවා ඉතින් නිවන කියන්නේ කරන් ලේසි වැඩ නෙමෙයිද? ඒකයි පින්වදින ලංකාවේ මිනිසුන්ට තමයි නිවන දකින්න ගොඩක් අමාරු. ලංකාවේ කියන්නේ මේ වෙනකොට බුදුදහම තියෙන රටවල මිනිසුන්ට තමයි නිවන දකින්න අමාරු. අනේ මිනිස්සු නිවන කරගන්න එක හරි ලේසි වෙයි. ඒකට හේතුව පින්විතනේ මේ මිනිස්සු දන්නේ නැහැ නේ. අනේ පව පින්විතනේ සුද්ධොත් එනවා. අමාර සුද්ධෝ එක දෙන්නට දැන් දහම යනවනේ එනවා. ඇවිදilla එනවා. මට භාවනා කරන්න ඕනේ. අපි අහන්න දන්නවද භාවනා? ඔව් දන්නවා දන්නවා. මම භාවනා කරන්නේ. ඉතින් අපි කුටියක් දෙනවා. සතියක් ඉඳලා කුටියට එලා භාවනා කරලා යනවා. අපි කිව්වනම් අපි ටෙන්ට් එකක් වගේ එකක් එවනවා තැපෑලේ එහෙට. මෙන්න ඔබට තේරෙන්නේ නැද්ද මේ මොලේ හොඳ නැද්ද කියන මිනිසුන්ට? එතන මෙහෙම හිතට සේවනක් ගන්න දාවේ. නැත්තම් කල්යාණ මිත්‍රෙක් වගේ නෑවේ. ඉතින් කල්යාණ මිත්‍රෙක් වහගෙන ආව නම් මට භාවනා කරන්න මට දැන් යන්න ඕන මං ගිහලා එතන භාවනා කරන්න ඕකද? කරන්න දෙයක් නැහැ දෙගෙන දෙන්නේ මං සද්ද නැද්ද ඉන්නවද මොනව කරන්නද? ඒ කියන්නේ දෙගෙන ඒ අර කාමක ජීවිතේ ටයිම් පාස් කරලා කරලා ඇතේලා දැන් මොකද්ද වුනේ වෙලා තියෙන්නේ? දැන් මොකද ඇත්තක පියාගෙන ටයිම් පාස් කරා? මේ සතියක් ඉඳලා ටයිම් පාස් කරලා යනවා. සමහර වෙලාවට මට දැන් ශ්‍රී මහා බෝධියට යන්න ඕන. එතන භාවනා කරන්න. මෙහෙම කියලා මෙහෙම කියලා මෙහෙම කියලා මෙහෙම කියලා මෙහෙම යන. ඉතින් බලන්න අපි මාර්ගය කියනවනේ. ඉතින් අපි ආර්ය අෂ්ටාංග මාර්ගය නෙමෙයිනේ. අපි මොකද්ද? සීමා බෝධිට යන මාර්ගය. ඉතින් අපි කියලා දෙනවා. පව වෙනතුනේ. ඇයි කොහෙන් හරි ගිනි ගිරි කාලෝ එන්නේ? අපේ ස්වාමීන් වහන්සේලා නම් අහුවෙන්නේ නැහැ මං හිතන්නේ ඔවට. ඒ උන්වහන්සේලා එහෙම සමහර වෙලාවට එළියට එහෙම වැඩියහම. උන්වහන්සේලාදී සමහර ස්වාමීන් වහන්සේලා කියනවා ඇති. ගල් කුටි තියෙනවා. එන්න ගල් කුටි තියෙනවා. මං උන්වහන්සේලාගෙන් අහන්නේ. අර ආනන්ද හාමුදුරුව ඇවිදිලා බුදුහාමුදුරන්ගෙන් ඇහුවාම ස්වාමීනි මට නම් හිතෙන්නේ මේ මුළු ශාසනයෙන් භාගයක්ම ගල් කුටි කියලා. මාහේවං ආනන්ද අවච. ආහා ආනන්ද එහෙම කියන්න එපා. මේ මුළු ශාසනයෙම ගල් කුටි. එහෙම නේද ඒක තියෙන්නේ? මේ මුළු ශාසනයෙම ගල් කුටිද? මොකද්ද තථාගතයන් වහන්සේ දේශනා කළේ? කල්යාණ මිත්‍රයා. අං විතරයි අඩු. කියන වැඩක් නෑ සිංහදෙනේ. අන් විතරයි අඬුව. ඒකම ඔබම පුදුම වාසනාවන්තයි. ඇයි? මෙච්චර කෑ ගහද්දි මේව අහගෙන කොහමද ඉන්නවනේ හැමදාම එනවනේ. නෑ තමයි අලුතෙන් එහෙම බනහන මිනිස්සු ඉතන නෑ. මම බනහන්නේ නෑ. ඒ ආන්දර බයිනෝනේ පළු යන්න බයිනෝ. බයිනෝ නෙමෙයි තියෙන්නේ. ඔබ දන්නේ ඔබ කෙරෙහි තියෙන කරුණාව කොච්චරද කියලා. මෙච්චර කල් ඔබගේ ජීවිතයට පහළ වෙච්ච අම්මලා සියලු දෙනාගේ කරුණාව එකතු කළත් මේ වෙනකොට මට පිටතන තියෙන කරුණාව ඔබ කෙරෙහි ඒ තරම් වැඩි මේ වෙනකොට හිතලා බලන්න මේ ශාසනය පලනෙන්නකොට කොහොමදද කියලා හිතලා බලන්න මේ ශාසනයේ මූලිකය මේ මහා කරුණාව කොච්චරකටද ඇද්ද කියලා රජිනේ ඔබගේ බඩගින්න නිවන් විතරයි මේ දක්වා ඔබට හිටපු සියලු අම්මල කරුණාව දැක්කේ ඔබගේ සසර දුකට පිළියම් කරන්න කවුරුත් උත්සාහ කළේ නැහැනේ. මේකයි. මේ මොනවා මේ දොස් කීයේ කියන්නේ මොනවා හරි කරන්නේ මොකක් හින්දාද? මම ඒකයි කියෙවි පිඟුනේ. අවසර දිනව නම් පොල්ලකින් ගහනවා කියලා නිින්ද යනකොට. ළඟට ඇවිදින්න. යන අවසර නැහැනේ. අනුකම්පාවෙන් කරන්නේ පිඟුනේ. ආයි කතා දෙගන්නේ. උගන්නන කාලේ දරුවන්ට වේවැලෙන් තැළුවෙ මොකටද? අනුකම්පාවෙන්. පව් ඒකුම්. අම්මා ගල් කඩනෝ පෙන්වතනේ. පවුල ගොඩ දාන්න තියෙන එකම ක්‍රමය මොකද්ද? ඒක ඉගෙන ගන්න ඕනේ. නංගියෙක් දීග දෙන්න තියෙනවා. අක්කේ දීග දෙන්න තියෙනවා. ඌ ඉගෙන ගන්න ඕනේ. හුදුම අසරණ වෙන්න කසරණ වෙන්න තියෙන්නේ. බඩට බත් ටිකක් නැහැ. නුඩ ගහලා හරි උගන්නන්නේ නැහැ. එතකොට නේද ඉතින් ඌ ඒ පැත්තෙන් ගොඩ යන්නේ. දැන් මෙතනට ආවට පස්සේ එදා වේවලින් නම් ගහ අද ගහන්නේ මොකද යකඩ පොල්ලකින් ඉන්නේ මෙන්නද හයි එදා ඒ නිදහස් කරන්න හැදුවේ මොන දුකෙන්ද බරට බත් නැති දුකෙන් මේ දැන් නිදහස් කරන්න හදන්නේ මොකෙන්ද සසර දුකෙන් පින්වතුනි ඒකයි කියන්නේ ටිකක් සැරෙන් කතා කළා කියලා එහෙම හිතන්න එපා අනුකම්පාවක් නැතුව ඒ කතා කරන එක නෑ පින්වතුනි ඔබට මම හොඳටම අනුකම්පාව දක්වනවා කියලා මම තීත්ත කුණහරුපෙන් ඔබට බයින්නේ එදාට ඒක කියන්නේ එහෙම කළත් පින්විතනි සත්පුරුෂ සමාගම කියන්නේ බොහොම වටින එකක් මොනවා කළා හරි ඔබව බේර ගන්න හදන්නේ නැත්නම් මොනවටද පින්විතනි මොනවා කළාද අයියා දාක්කද නංගිද මල්ලිද ඒකයි කලන වැටේ හැටි ඔය මට පිටුනේ හොඳ තාත්තාමද පිටුනේ කල්‍යාණ මිත්‍රේ තාත්තාම පිට වෙච්ච වෙන ක්‍රමයක් තියෙනවා ඒක යන්නේ නෙමෙයි මේ කියන්නේ කල්‍යාණ මිත්‍රේ දන්නවද අඳුරනවද කොහෙද ගින්ද මන්ද කිසි දෙයක් දන්නවද නැද්ද ඒ කලණ නැටේ හැටි ඒකට කවුද හින්දාමන්ද කියලා දැනගන්න ඕනේ. ඒකේ මේ උත්තරීතර කලන වැටක් මේ. ඒකේ පිටයි මේ හැමෝටම ලැබෙන්නේ. හරි. එහෙමනම් පින්වතුනි මේ ඔක්කොටම ප්‍රශ්නේ තියෙන්නේ පුංචි තැනක. ඔබ අර ලොකු තැන යන්න එපා. කිසි දෙයක් වැඩි ඔළුවට ගන්න යන්න එපා. පුංචි තැනක් තියෙනවා. ඒ තමයි පින්වතුනි මෙන්න මේ බව හැදෙන එක. බව හැදෙන එක. මේ බව හැදෙන නිසා දැන් මේ බව කියන්නේ මොකද්ද කියනවත් ඇත්තටම දැනගන්න ඕනේ නෑ පින්වතුනි. ඔබට දැනෙනවා නම් දුක. දුක දැනෙන්නේ නැති ආතෝසන්. එන කවුරුත් නෑ. දුක දැනෙනවා කියලා දැනෙනවා හැමෝටම. අනිත් එකක් තව දැනගන්න ඕනේ කාරණාවක් තියෙනවා. දුක දැනෙනවා. හැබැයි ඒ දුක අම්මා මැරිච්ච හින්දා නෙමෙයි එන්නේ. අන්න ඒක දැනගන්න තරම් ශක්තියක් තියෙනවා. දැන් අපි හරි සතුටටපත් වෙච්ච කාරණාවක් තිබුණා. අපි ස්වාමීන් වහන්සේලා දවසක් ධර්ම සාකච්ඡා කරද්දී. හරි සතුටටපත් වුණා අපි හැමෝම. මොකක් හින්දාද? දුක කියන්නේ ස්වභාවික දෙයක් නෙමෙයි කියලා. දුක ඇති කරගන්නේ මමමයි කියලා. මම ඇති කරගන්න දුක මටම නසා ගන්න පුළුවන් කියලා. පිටින් ජරා මරණේ නම් දුක. ගොඩ යන්න වෙන්නේ නැහැ කාටවත්. ඇයි? මොහොතක් මොහොතක් නෑර ජරා මරණේ සිද්ධ වෙනවා පිටින්. ඒක නතර කරන්න බෑ කාටවත්. ජරා මරණේ නම් දුක. අරිහතුන් වහන්සේ දුකින් ඉන්නවා. අරිහතුන් වහන්සේ දුකින් ඉන්නේ නැති බව අපි දන්නවා. එහෙනම් ජරා මරණේ වෙන එක නෙමෙයි දුක. පොඩි සතුටක් දෙන්නේ දැන්. ඔක හරියට තේරුණා නේද? ඇයි? ඒ කියන්නේ සිංහතනි දුක කියන්නේ ස්වභාවික නිර්මාණය වෙන එක නෙමෙයි. දුක කියන්නේ සියලු දෙනා විසින් විඳිය යුතු එක නෙමෙයි. ජරා මරණය කියන්නේ සියලු දෙනා මුහුණ දිය යුතු එක. ජීවත් වෙන සියලු දෙනා ජරා මරණයට මුහුණ දිය යුතුයි. මැරිලා ඉන්න බෑ කාටවත්. මේ කියන්නේ සියලු ලෝක සියලු සත්ත්වයන් ජරා මරණයට මුහුණ දෙනවා. අරිහතුන් වහන්සේ පින්නුවම් පැහැම නෑනේ කියලා කියන්න පුළුවන්ද? ඉතින් අරිහතුන් වහන්සේ පින්නුවම් පැහැම කවුරුත් නෑනේ ඉතින්. මොකුත් නෑනේ ඉතින්. මොකුත් නැති එකක් නෑ කියන්නේ කොහොමද? එහෙනම් ඉන්න අය ගැන විතරයි කතා කරන්න දෙන්නේ. ඉන්න කියලා හිතන අය ඉන්නවා කියලා හිතන අය අන්නේ ගැන විතරයි. අරිහතුන් වහන්සේ පින්නුවම් පැහැම මොකද්ද මේ විදිහට තියන්නේ දැන්? මම ඔළුව කැරගෙන ප්‍රශ්නයක් ඕක. මොකද එතන තියෙන්නේ? හරියටම නාද විරණම් පැහැම. මොකුම්ම නැහැ. මොකුත්ම නැහැ. හේතුන්ගෙන් හැදිච්ච එක දැන් හේතු නැහැ. ඒතොර නැහැ ඉතින්. වතුර එනකොට හැදිච්ච වතුර මල වතුර ඕෆ් කළාම මොකද වෙන්නේ? නැහ පාර දිගේ දුවනවනේ. ඊළඟ වැඩරිලා හැංගිලා ඉන්නවා. හ්ම්? එහෙමද වෙන්නේ? නැහැ වතුර මල නැහැ. හේතු මොකද? හේතුන්ගෙන් හැදිච්ච දේ හේතු නැති වෙනකොට ඔහෙ යනවාද කියලා කියන්න පුළුවන්. එහෙම එකක් නෑ. එහෙනම් නැති දේවල් ගැන කතා කළ වැඩක් නෑනේ. මේ ලෝකේ ඉන්න පිරිස ගැන කතා කළොත් ඉන්නේ සත්වයේ අරිහතුන් වහන්සේලා විතරයි. එහෙනම් සත්ව සහ අරිහතුන් වහන්සේලා කියන සියලු ජීවීන් එකට ගත්ත කල අරිහතුන් වහන්සේ සත්ව කියන කුලකට ආйти නෑ. ඔය ජීවියෝ කියලා ගත්තාට පස්සේ ඔය දෙගොල්ලම ඇති ඔකට. ඔන්න ඔය ජීවීන් කොටස ගත්තාට පස්සේ ඔය හැමෝටම ජරා මරණ කියන එක තියෙනවා. ජරා මරණ කියන එක දෙගොල්ලන්ටම තියෙනවා. අරිහතුන් වහන්සේලාට දුක නැහැ. එහෙනම් අපිට එකක් හොඳටම විශ්වාසයි. මොකද්ද? ජරා මරණ නිසා නෙමෙයි දුක එන්නේ. හතුරු නැද්ද? එහෙනම් අප්‍රමාණ හතුරු එන්නේ නැහැ. මොකද හේතුව දුකෙන් ගැලවෙන්න පුළුවන්. ඇයි දුක කියන්නේ හේතුවක ඵලයක්. ඒ කියන්නේ අපිට දුකෙන් නිදහස් වෙන්න පුළුවන් වෙනවා. ඉත ඔතනම ගන්න බැරිද අපිට දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කියලා කොන්දක් පන්න තියෙනවා නම් මේක තේරෙනවා නේද? හැමදාම දුක් විඳගෙන ඉන්න ඕනේ නැහැ කියලා. නමුත් ලෝක සත්‍යය ඉන්නේ පිටුදෙන හැමදාම දුක් විඳින්න වෙනවා. ඉතින් මේක අපි ලබා උපන් හැටි තමයි හේතුව මොකද්ද? උදා වෙච්ච ඒවා. ඉතින් වැය වෙනවා. ඉතින් වැය වෙනවා. ජරා මරණය හැමෝටම පොදුයි. ජරා මරණය හැමෝටම පොදුයි. ඒක නිසා ඒ දුක හැමෝටම විඳගෙන ඉන්න වෙන්න වෙනවා. පුතේ සල්ලි ටිකක් හොයාගත්තොත් උඹට හොඳට කාලබීලා ඉන්න පුළුවන්. ඕක නේද ලෝක සත්‍යය කියන කතාව. ඒක වැරදි වෙන එතන. ජරා මරණය කියන්නේ දුක හැමෝටම විඳින්න ඕනේ නැහැ. මොකද හේතුව දුක හදන ජරා මරණ නෙමෙයි. දුක හැදෙන්නේ මම නිසා. මම හදන්නේ මම. මං හදන්නේ කවුද? මාව හදන්නේ කවුද? ඔබනේ. මාව හදන්නේ ඔබනේ. නෑ මම හදන්නේ කවුද? මම්මයි. එහෙනම් මම මේ විඳවන්නේ මම්ම හදාගත්ත එකකින්. ඉතින් මම්ම හදාගත්ත එකක් තමයි මට අයින් කරන්න ලේසි, ඔබ හදාගත්ත එකක් අයින් කරන්න ලේසි. ඒක තමයි. මං හදාගත්ත එකනේ මට අයින් කරගන්න තියෙන්නේ. ඒකද ඉතින් මං යමක් හදාගන්නකින් මම්ම දුකටපත් වෙනවා නම් ඒ කියන්නේ මම දුකට කැමති නෑනේ කොහොමද? ඔන්න බලන්න හොඳට මේක ගැන හිතලා. මම දුකට කොහොමද කවුරු දුකට කැමති නෑ. මං හදාගත්ත එකෙන් මාව දුකටපත් වෙනවා. ඒ කියන්නේ වින්දනේ මම වැරදි චින්තනයක නේද ඉන්නේ. මම කොච්චර සරලද කියන අනිතේ ඔක්කොම පැත්තකට දාන අවිද්‍යාව දුස්නා ආරවා මේවා අහන දින එක එක ජාති පත්‍ය සම්පාදේ සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම ඔය ඔක්කොම පොඩක් පැත්තකට දාන සරලව මෙන්න මේක ගන්න. මං දුකට කැමති නෑ. මං හදාගන්න එකක් නිසා මට දුක එනවා. මං ඒක හදන එක නතර කරන්නෙත් නෑ. නවත් හදනකොට එන මං හදන එක නතර කරන්නේ නෑ කියලා කියන්නේ හදන එක සැපයි කියලා හිතන් ඉන්නව නේද මං? ඉතින් මේ සැපක් හදනවා කියලා නේද මං හිතන් ඉන්නේ. ඒක නේද මං හදන එක නතර කරන්නේ නැත්තේ. නවත් හැදුවට පස්සේ මට මොකද එන්නේ? දුක. එහෙනම් වෙනදෙනි වැරද්ද කොතන තියෙන බල. හදන එකද නැත්නම් වැරදි දෘෂ්ටියක් තියෙනවද මගේ? වැරදි දෘෂ්ටියක් තියෙනවා. මේ දුකට පත් කරන වැඩපිළිවෙල සැපයි කියලා හිතාගෙන ඉන්නේ. එහෙනම් මේ ඔක්කොම වහු කරගෙන ගිහිල්ලා ගිහිල්ලා ඔන්න ඔතන විතරයි පින්වතුනි අතපත ගන්න තියෙන්නේ. ඒක කොටස් තුනකට බෙදලා තියෙන්නේ. දෘෂ්ටි, සංඥා, චේත කියලා. මෙන්න මේ කොටස් තුනට පිරිසුදු කරගන්න ඕනේ. මොකද හේතුව? මෙන්න මේ මම කියන එක හදනකොට. දැන් මේ මම හදන්නේ පින්වතුනි? නැත්තම් මේ බව කියන එක හදන්නේ කොයි විදිහෙද හිතාගෙනද? හරි හොඳයි කියන හිතාගෙන පින්වතුනි හදන්නේ. යහපතක් වෙනවා කියලා හිතාගෙන හදන්නේ. යහපතක් වෙනවා කියලා හිතාගෙන බව හැදුවට පස්සේ මම ඉන්නවා. ඉතින් මම ඉන්නකොට අන්තිමට දුක එනවා. ලෝක සත්‍යාව වහලා තිබ්බ බොරුවක් කියලා. ජරා මරණය තමයි දුක කියලා. ඔකම අනිත්‍යයි. මේක වැය වෙනවා. මේක විපරිණාමයටපත් වෙනවා. මේක වැය වෙනවා. දුකයි. ඉතින් දුකයි. මොකද දුක? වැය වෙනවා. ඉතින් බලන්න වැය වෙනවා. දුකයි. හරි. හරියට හරි. ඔය බලන්න. දැන් මේක දාපු ගමන් ඔළුවට දැන් මොකක් තියෙන්නේ? වැය වෙනවනේ. මෙයත් වැය වෙනවා. මෙයත් වැය වෙනවා. මෙයත් වැය වෙනවා. මෙයත් වැය වෙනවා. ඉතින් ඔක්කොම වැය වෙනවා. ඔක්කොටම දුකයි. එහෙනම් කමන්නේ. ඔක්කොටම දුකයි නේ. එහෙනම් කමන්නේ. ඉතින් කරන්න දෙයක් නැහැ. අපි කාටද දුකයි? ඉතින් මොනව කරන්නේ? ඔන්න ඔතන තමයි පින්නේ ලෝක සත්‍යයෙන් හිර වෙලා ඉන්නේ. ඕක මොකද හේතුව? පින්විතනේ මේ ජරා මරණය දුකයි කියලා ඔළුවට දාලා තියෙන්නේ. විපරිණාමය දුකයි කියලා ඔළුවට දාලා තියෙන්නේ. විපරිණාමය නිසා තමයි මේ ඔක්කොම දුක් එන්නේ කියලා. ඒක දාපු ගමන් පින්විතනේ ඔක්කොම අකර්මණ්‍ය වෙලා යනවා. ස්ටක් වෙනවා ඔක්කොම. හොඳට කල්පනා කරලා බලන්න. ජීවිතං අනියතං මරණං නියතං. ඔය කියන්නේ කොල්ල ඊට පස්සේ කියන එතකන් ජීවිතන් සොමියෙන් ගත කරන් කියලා. මොන කී කතාවක් හරි බලන්න. හයි දින් ජීවිතන් අනියතන් මරණන් නියතන් නම් කරන්න දෙයක් නැහැ ඉතින්. ඉතින් කොහොම හරි මැරෙනවා. එතකන් හොඳට මක් කළා ඉන්නද? හොඳට ජොලි කරගෙන ඉන්න. ලෝක තමයි ලෝක ධර්මයේ පින්නේ. ලෝකයා පාවිච්චි කරන ධර්මතාවය වෙන්නේ. ඔය ක්‍රමයට තමයි ඔය යන්නේ ඔක්කොම. ජරා මරණය තමයි දුක කියන්නේ කියලා කිව්ව ගමන් පින්නේ. ඔය කියන්නේ කිසිම කෙනෙකුට ලෝකෙ නතර කරන්න බැරි එකක් තමයි දුක කියන්නේ කියලා. ඒ කියන්නේ දුක කාටවත් නතර කරන්න බෑ කියලා. ඒකයි ඔබට කියන්නේ පින්නේ. මේ කියන කරුණු කාරණා හරියට ඔබට තේරෙනවා පුදුම සතුටක්. ඇයි දුක නතර කරන්න පුළුවන්? ඇයි? අපි හොයාගත්තා. අපේ මුල කවුද? තථාගතයන් වහන්සේ. අපි කියුවේ බෞද්ධ පිරිස හොයාගත්ත මොකද්ද? දුක කියන්නේ ජරා මරණ නිසා හටගන්න එක නෙමෙයි. මේ ලෝකේ අනිවාර්යයෙන්ම සිද්ධ වෙන ජරා මරණයේ දුකට හේතුවක් නෙමෙයි. මේකෙන් උඩ පැන පැන නටන්න ඕනේ. හරිනම් දැන් ඔක්කොම නැගිටලා කඳුළු පයින් ඕනේ ඇස් වලින්. මේකෙන් පුදුම ප්‍රීතියක් දැනලා. හේතුව මොකද්ද? මේ දුක නැති කරන්න පුළුවන්. ඇයි? ජරා මරණින් හින්දා නෙමෙයි දුක එන්නේ. බලන්න පින්වතුනි මොන තරම් ප්‍රීතිමත් තැනක්ද කියලා. ඔන්න ඔක තමයි පළවෙනි තැන ඔබ දැනගන්නවා. ඒකනේ අරිහතුන් වහන්සේ ඕන්නම් අපේට තියලා ගන්න. අරිහතුන් වහන්සේට එහෙම දුක නැහැ. අරිහතුන් වහන්සේට එහෙම දුක නැත්තම්. නමුත් ජරා මරණ තියෙනවා අරිහතුන් වහන්සේට. ඇයි? මේ සද්ද ඇහිලා මේ රූපේ පේනවා පස්සේ. ඒ කියන්නේ මේ හිතේ ජරා මරණ යනවා. නැත්තම් සද්දයි රූපයයි එකට පේන්න බෑනේ කාටවත්. එහෙනම් උන්වහන්සේට ජරා මරණ තියෙනව නැත්තේ මොකද්ද? දුක. එහෙනම් ජරා මරණ නිසා නෙමෙයි දුක හටගන්නේ. අන්න පින්වතුනි පළවෙනි අත්දැකීම ගත්තා. ඒත් එක්කම පින්වතුනි පුදුමාකාර ශක්තියක් එනවා. මොකක් කියලාද? දුක නසන්න පුළුවන්. දුක නසන්න පුළුවන්. දැන් ඔබගේ දරුවට මොකක් හරි ලෙඩක් හැදිලා. අවේදමු. දොස්තර මහත්තයා කියනවා මේ ලෙඩේ හැදෙන්නේ ආ හුස්ම ගන්න නිසා. ඔබගේ ඔක්කොම බලාපොරොත්තු ප්‍රාර්ථනා බිඳ වැටෙනවද නැද්ද? දැන් ඔබ දෙන්න දේ මහල්ල පැත්තකට දාලා කල්පනා කරන හත්තේ ඊයේ මොන කර්මයක්ද මේ දරුවට වෙලා තියෙන්නේ? කොහොම කළාද දැන් සනීප කරන්න මෑනේ මේ දරුවව? මොකද හේතුව මේ දරුවට මේ ලෙඩේ හැදෙන්නේ හුස්ම ගන්න නිසානේ. දවසක් දොස්තර මහත්තයා ඉන්න කියන පරීක්ෂණයක් කළා අපි එන්න ඒක ප්‍රතිඵල දෙන්න කියලා. දොස්තර මහත්තයා කියනවා අපි හොයාගත්තා හුස්ම ගන්න නිසා නෙමෙයි මෙයාට මේ ලෙඩේ එන්නේ කියනකොටම පින්වදෙනි ඔබට කොහොම ප්‍රීතිය දෙන්න ඕනේ? ඔන්න වගේ ප්‍රීතියක් එන්න ඕනේ සිංහිතේ මේවා තේරෙනකොට. හුස්ම ගන්න නිසා නෙමෙයි වෙන එකක් නිසා කියනකොට. හරනම් අර තාත්තයි අම්මයි උඩ පැන පැන නටන්න ඕනේ. දොස්තර මහත්තයා ඉඹින්න ඕනේ. ඉඹ දාගෙන පෙරලගෙන ඉඹින්න ඕනේ. අනේ දොස්තර මහත්තයෝ කියලා. එහෙනම් මේකදී ඔබට මෙතන තේරෙන්නේ මෙන්න මේ කාරණාව. ජරා මරණ නිසා නෙමෙයි මේක එන්නේ. එහෙනම් අපි හැමෝටම දුකින් නිදහස් වෙන්න පුළුවන්. ගන්න අදිස්ත්‍රාණයක් වෙනදී අපි හැමෝටම දුකින් නිදහස් වෙන්න පුළුවන්. ලොකු ලාභයක් තථාගතයන් වහන්සේ අපිට හොයලා දීපු පළවෙනි දේ. දුක කියන්නේ හේතුක ඵලයක් නිසා. දුක කියන්නේ විශ්වීය ධර්මතාවයක් නෙමෙයි. එච්චර කාලයක් අපි හැමෝම හිතන් හිටියේ මොකක් කියලා? දුක කියන්නේ විශ්වීය ධර්මතාවයක් කියලා. අම්මා මැරෙද්දි හැමෝටම දුක් විඳිනේ නෝ. අම්මා කියන කෙනා මැරෙනවා කවදා හරි. එතකොට හැමෝටම දුක් විඳිනේ නෝ. ඒ කියන්නේ අම්මේ කියන හැම සත්‍යයම දුක් විඳිනේ නෝ. එහෙම වුණේ නැහැ නේද? තථාගතයන් වහන්සේ පෙන්වලා දෙන්නේ. යන්තාව ඉස්සරහට බලන්න. එහෙනම් ඔන්න ඒ කාරණාව දැනගත්තා නම් ඔතනින් තමයි දැනගන්නේ සිංහතුනි. එහෙනම් මේ දුක හටගන්නේ මං හැදෙනකොට කියලා. දැන් කල්පනා කරන්න මං හැදෙනකොට නම් දුක හටගන්නේ. මං හදන්නේ කවුද? මං හදන්නේ කවුද? මම්මනේ. මම හදන මම කියලා හිතෙන්නේ නැති කෙනෙක් අතසනවා. අග මම හදන මම කියලා හිතෙන්නේ නැති කෙනෙක්. එහෙනම් ඒ කියන්නේ අරිහතුන් වහන්සේ ගාමක් කියනන්ද මම හදන නැහැ. එහෙනම් මං හදන්නේ කවුද? මම තමයි. ඉතින් බින්දරි මොඩියද මම මට අනතුරක් කරගන්නවද කවදක්වත්? කොහොම කතා කරන්නේ? ඈ ඔබ ඔබට අනතුරක් කරගන්නවද කවදක්වත්? නැහැ. නමුත් ඔබ කරන වැඩෙන් හැමතිස්සෙම අනතුරක් නේද වෙන්නේ? මොකද අර බාහිර තියෙන ඒවා දුකක් බවට පෙරලන ඔබ මේ හදන එකෙන්. මේ අන්තිමට හැදෙන මම හැදිච්ච ගමන් අර බාහිරේ තියෙන ඔක්කොම දුකක් බවට පෙරලෙනවා. ඔන්න ප්‍රශ්නේ. නමුත් ඔබ හිතාගෙන ඉන්නේ එහෙම එකක් ගැන නෙමෙයි. ඒකයි ඔබ ඔය හදන්නේ. ඔබ හිතාගෙන ඉන්නේ මේ බව සූ බව කියන. නමුත් ඇත්තටම තියෙන්නේ මොන බවද? ගී බව. හෙවත් ගිනි බව. නැත්තං අසු බව. මේක සුදුසු එකක් නෙමෙයි පින්වතුනි හදන්න. භව කියලා කියන්නේ මොන භව වුණත් පින්වතුනි මේකට අයිති නොවන තුන් ලෝකෙම මතක තියාගන්න. මේ තුන් ලෝකේ තියෙන හැම ගති පැවතුමක්ම මේක ඇතුලේ තියෙනවා, මේ කොටුව ඇතුලේ. මේ බව කියන තැනට පිංගතුනි ඔක්කොම අයිති මේ තුන් ලෝකේ. හොඳට මතක තියාගන්න, මතක නෙමෙයි අවබෝධයට ගන්න. ඔක්කොම තුන් ලෝකේ තියෙන ඕනෑම ගතියක් මෙන්න මේකේ අයිති. අන්නේ තුන් ලෝකෙම පිහිටලා තියෙන ඕනෑම ගතියක් හදන එක සුදුසු නෑ. මේ බව සුදුසු නෑ. මේ බව හදන එක හොඳ නෑ පිංගතුනි. මොකද බව හැදිච්ච ගමන් ජාති කියන මහා ගින්න හැදිලා බාහිර ලෝකයේ තියෙන ඡේවීම් බයවීම් ඔක්කොම ගිනි බවට පත් කරනවා. මේක හදන එක සුබ නෑ පිංගතනේ. හොඳ බව නෑ, කිසිම බවක් හොඳ නෑ. දැන් මේකේදී අර උපාසක බව, අරිහත් බව, ඒ පොඩ්ඩක් ඒව පොඩ්ඩක් පැත්තකින් තියන්න. මේ තුන් ලෝකේ බව ගැන කතා කරා. අභිසංකාරෝ ලින් හැදෙන ඒව ගැන කතා කරන්න. මෙතන ධර්මයේ ටිකක් වැඩිපුර අහලා ඉන්න මිනිස්සු ඊට පස්සේ කල්පනා කරනවා එතනින් හැදෙන්නේ මොනවද ඉතින් අර දේශනාවේ ඉන්නේ මේ මොනේ මේ බවනේ නේද මේක මොකද්ද මේ කියන්නේ. ඊට බණ කියලා ඉවර අපි දෙයියන්ට පින් දෙනවා දැන්. එතන හිනේ වැදුනේ කාටද? වැඩිපුර බණ අහපු එකට. නේද? ඒවා කල්පනා කරන්න යන්න එපා. මම කියන කාරණාව ફોકસ කරන්න. කියන කාරණාව තේරුම් ගන්න. එතකොට හරි. එතකොට එහෙනම් මේ බව හදන එක වින්දනේ මොන බවවත් හොඳ නැහැ. කිසිම බවක් හදන්න එපා. හේතුව බව හැදිච්ච ගමන් ජාති හැදෙනවා. ජාති හැදිච්ච ගමන් මොකද වෙන්නේ? ලෝකයේ තියෙන ධර්මතාවය මොකක් බවට පත් වෙනවද? දුක බවට පත් වෙනවා. බලන්න වෙන හෙන ගෙඩිය. මේ ලෝකේ තියෙන මේ ධර්මතාවයක් මේ නිකන් තියෙන ධර්මතාවයක් මහා ගිනි ගොඩක් බවට පත් වෙනවා මේ මම හදපු ගමන්. මම හදන්නෙත් මමමයි පින්වතුනි. මම හදන්නේ මම නම් මම දුකට කැමති නැත්තම් මම මේ මම හදන්නේ මේකෙන් යහපතක් වෙනවා කියලා හිතාගෙන. එහෙනම් හොඳටම තේරෙනවා පින්වතුනි මෙතන බව හදන්නේ මෙතන මොකක් කියලා හිතාගෙනද? සුභයි කියලා හිතාගෙන. බව හොඳයි කියලා හිතාගෙන. මෙතන බව හොඳයි කියලා හිතාගෙන ඉන්න ගමන ඒ හිතාගෙන ඉන්න ආකාර තුනකින් පින්වතුනි එකකින් කොහෙන් යනවද? දෘෂ්ටියකින් ඇතුල් වෙනවා බව හොඳයි කියලා. ඊට පස්සේ ඒකේ ඉඳලා සංඥාවට ඇතුල් වෙනවා බව හොඳයි කියන සංඥාව. ඊට පස්සේ ඒක චිත්ත මූලයටම පඳු ගහනවා පින්වතුනි බව හොඳයි කියලා. දැන් මෙයාට බව හොඳයිනේ, ඒක නිසා බව නැතු වෙ ඉන්න බෑ. බව හොඳයි කියලා ආපු ගමන් පින්වතුනි දැන් බව ඕනේ. දැන් බව ඕනේ කෙනාට පින්වතුනි පුදුම බයක යා ඉන්නේ. බව ඕනේ නේද? ඒකෙන්ද හරි බයයි දැන් හිතට. මොකක් කියලාද? බව හැදෙන එක නෑ කියලා. හරියට පින්වතුනි අපි උදාහරණයකට ගත්තේ ඔබගේ ගේ වගේ. සල්ලි භාගේ ටිකක් අඩුවෙන් තියෙන කෙනෙක් ගෙයක් හදනවා දැන්. දැන් හැමතිස්සෙම හිතේ දුවන්නේ මොකද්ද? ගේ හදලා ඉවර කරන්න ඕනේ. ඔන්න ඔගේ හිතේ දුවනකොට පින්වතුනි සල්ලි ටිකක් එහෙම හම්බුනොත් මොකද්ද කරන්නේ? මේ ඕක වියදම් කරන අතේ තිබ්බොත් වියදම් වෙනවා. සීට් ටිකක් අරන් දාමු ඕකෙන් අපි. ගෙදරට වහලෙට මොනවා ටිකක් අරන් දානවද? සීට් එකක් කරන්න. දැන් දම්මට ස්විප් එකක් ඇදලි වෙලා. දුවේ අර උගස් කරලා තියෙන අර මුදුටි මාල ටික බේර ගනින් කියලා රුපියල් 50,000 ඉදර ගෙනත් දෙනවා. ඒක දැක ගමන් දෙන්නට මොකද හිතෙන්නේ? මේකෙන් ජනෙල් ටික හදලා දාන්න. සල්ලි ටිකක් කොහෙන් හරි ආපු ගම අර පීඩාකාරී මානසිකත්වයකින් අර ගේ හදලා ඉවර කරන්න ඕනේ කියලා. හොඳට බලන්න ඔබගේ ජීවිත අත්දැකීම් එක. නැත්තම් මොකක් හරි ඔබගේ මොකක් හරි තියෙන පීඩාකාරී තත්ත්වයක්. රත්තරන් බඩු ටික සින්න වෙන්න එහෙම යනවනම්. අයියා කෙනෙක් හරි රටේ ඉඳලා ඇවිල්ලා කියනවා නම් ගියා එහෙනම් මේ රුපියල් 20,000 තියාගන්න කොයි දරුවන්ගේ අධ්‍යාපනයට හරි වියදම් කරන්න ඕක කියලා. මේ ගෙදර අරන් ආපු ගමන් දෙන්න කතා වෙන්නේ කොහොමද? මේකෙන් කෙල්ලගේ වල්දු දෙක බෙරලා දැම්මයි. වෙන සිහියක් නැහැ පින්වතුනි. හැමදේසෙම මොකද්ද කරන්නේ? අර පීඩාකාරීව තියෙන එක ඒක නිදහස් කරන්න හදන හැම තිස්සෙම. මොකක් ආවත් ඒක තමයි කරන්න හදන මුලින්ම. මෙතනත් ඒක තමයි. බව හොඳයි කියලා ගත්තට පස්සේ පින්වතුනි ඒක චිත්ත මූලයට යනකම් පණු ගැහුණාට පස්සේ දැන් බව ඕනේ. මෙන්න මේ ඕනේ කියන තැනට නම් දැන් ඇවිදලා තියෙන සිංහතුනි මෙතනින් එහාට ඉතින් ගැලවිල්ලක් නැහැ. මේ ඕනේ කියන තැන තමයි සිංහතුනි අනාතත්වයේ තියෙන්නේ. මේ අනාතය වුණාද? කියන්නේ මේ අනාතත්වයේ ප්ලෑන් එක මේ ඉන්නේ අනාතය. උඩ තියෙන අනාතත්වයේ හදන ප්ලෑන් එක මෙතනටපත් වුණා කියලා කියන්නේ ඉවරයි. හරි. දැන් මේ පටිච්චසමුප්පාද විස්තරය දවසක් අපි පොඩි හාමුදුරුවෝ කීප දෙනෙක් අපි කීප දෙනෙක් ඔය තැනකට ගල් වගයක් ඕන වෙලා අපි ගල් පාස් කළා. හොඳ නැද්ද? එපා. හ්ම්. එතන අපි වෙනුවෙන් පින් කරලා දෙන්නේ කවුද? හ්ම්. ඉතින් අපි පොඩි හාමුදුරුවෝ පිරිසක් අනගාരിക මහතුරු කීප දෙනෙක් දැන් මේ ගල් පාස් කළා. දැන් මේ මගේ ළඟ එක්කෙනෙක් දැන් ගල් ගොඩක් ගොඩ ගන්නවා. මම අතින් අතට දැන් ගල් පාස් කරනවා. දැන් මේ ගල් ගොඩ ගහනවා. දැන් මෙතන ඇති ගල්. දැන් මාව පීඩාවටපත් වෙලා ඉන්නේ මේ ගල් නිසා. ඇයි වැඩේ කරගන්න බැහැනේ දැන් එතන? එතන පුතේ කිටියේ පළවෙනි තැන. මං කාටද පින්විතුනේ දැන් මේක නතර කරන්න කියන්න ඕනේ? හ්ම්. මේක නතර කරන්න කියන්න ඕනේ ළඟ ඉන්න කෙනා. නතර කරු ළඟ ඉන්න කෙනාට. එතකොට යාගලුව ගොඩ ගහයි ගල් ටික. නේද? දැන් මැද්දේ නතර කරන්න කිව්ව මොකද වෙන්නේ? ඉතින් ඒ දක්වා ගොඩ ගහයි අනිත් අය. දැන් නතර කරන්න කියන්නේ කොතනද? මුලට. පුතාව නතර කරන්න. අන්න කිව්වා. කියන කොටත් ගල් එනවා මෙහි. කමක් නෑ. ඇයි? ආපු ටිකේ ආයෙන්නේ ඉතින් අලුතෙන් එන්නේ. එහෙනම් දැන් බින්දුනි මට මේක පීඩාකාරී වෙනකොට නතර කරන්න ඕන නම් මම මේ මැද හිටපු හාමුදුරුවන් වහන්සේලා පොඩි පොඩි හාමුදුරුවන් වහන්සේලා කී දෙනෙක් නන්දනන් ඉන්න ඕනේද? ඈ කී දෙනෙක් නන්දනන් ඉන්න ඕනේද? ඇයි දැන් නතර ගන්න කියන්නේ? ඔබ වහන්සේ නතර ගන්න කියන නම කියලා කියන්නේ නැහැ. ඈ එදර කී දෙනෙක් නන් දැනන් ඉන්නව නේද? නෑ බෙදෙන්නේ. මට දැනෙන්න ඕනේ කරුණු දෙකයි තියෙන්නේ. එකක් තමයි මේක දැන් පීඩාකාරී. පීඩාකාරී වෙන්නේ මේක ගොඩ ගන්න හින්දා කියලා මම දැනගන්න ඕනේ. පීඩාකාරී බව නම් බල්ලන්ට කපුලන්ටත් තේරෙනවනේ. නැවත මේ පීඩාකාරී වෙන්නේ මේ ගොඩ ගහන හින්දා කියලා මට තේරෙන්න ඕනේ. එක. ඒ වගේම තේරෙන්න ඕනේ මේකේ මුල කවුද ඉන්නේ කියලා. මට මැද කවුරු හිටියත් ප්‍රශ්නයක් නෑ නේද? මෙදායේ නම් මන් දැනන් ඉන්න ඕනේ නේද? ඇයි බින්දනේ මේක නතර කරන්න බෑනේ මැදින්? නතර කරන්න වෙන්නේ කොහෙන්ද? මුලින්. ඒක නිසා අන්න කියනවා ආවල් පුතා නතර කරන්න. උන්වහන්සේලා දෙකකින් බින්දනේ ලොකු වාසියක් වුණා. මොකද්ද? මේ පටිච්චසමුප්පාද ධම්මයය ඒ වෙලාවේ අපි ප්‍රායෝගිකව සාකච්ඡා කළා. පොඩි ආහඳුනට හරි හොඳයි ඒක. මේක වර්ක්ෂොප් එකක් බින්දනේ. කොහේ බැලුවම මොකක්ද තියෙන්නේ? දහම කොහෙන් හරි කතා වෙනවා. මොකක් කරේ ලෝකෙ මොකක් පැඩලිලාවත් ඒක දහමට හරවලා කතා කරලා තමයි අපි නතර කරන්නේ. ඒකයි පිට යන්නේ නැහැ කාටවත් එතකොට. දහම ඇතුලේ තමයි ඔක්කොම ඉන්නේ. දැන් එහෙනම් මට කියන්න දැන් මේකේ මොනවද බලන්න ඔබ කටපාඩම් කරගන්න ඕනේ. දැන් ආයි සතුටක් එන්න ඕනේ ඔබට ඇයි? අනේ ස්වාමීනි බණ ඇහුවට මට පාඩම් හිරේ නැහැ නේ ස්වාමීනි. මේ එහෙකවත් නිර්වචන පාඩම් නැහැනේ. ඉතින් හද්දේ ඉන්නේ කවුද අහන්නේ නිර්වචන? භව නිර්වචනය කරන්න කවුද අහන්නේ? ඔය එකක්වත් අදාළ නැහැ නේද? මෙන්න මෙතනට යන්න ගෙලින්ම නෙන්න ප්‍රශ්නේ. මං විසින් මම හදනවා මට අවඩක් වෙන්න. මේක වෙන්න බෑ. මේක අනිවාර්යයෙන්ම මුලාවක තියෙන්න ඕනේ. ඔබට එහෙම දෙනව නේද? ඈ මේ දුවමනේ මේක හදාගන්නේ එයාටම අවඩක් වෙන්න. කොහොම කියනකොට ඔබට හිතෙනවද මොකද්ද? එහෙනම් මොකක් හරි එයාට තියෙනවා. එයා වැරදියට අල්ලගත් එකක්. නැත්නම් එයාට වැඩක් කරගන්නේ නැහැ. නැත්නම් ඔබ කියන එනම් ඒකාන්තයෙන්ම පිස්සෙක් වෙන්නවා. දැන් සාමාන්‍යයෙන් තමන්ට ගහගන්නේ කවුද? නැව තමන්ට හිංසා කරගන්නේ කවුද? හරි? පිස්සෝ. ඒ කියන්නේ වැරදියට වැරදි අවබෝධයකින් ඉන්න පිරිස වෙනවා. එහෙනම් මේ මම හදන්නේ හොඳයි කියලා හිතාගෙන. නමුත් හැදුනට පස්සේ එන්නේ මහ දුකක්. එහෙනම් මම හදනවා කියන එක හොඳ එකක් නෙමෙයි. නමුත් මෙයා හිතන් ඉන්නේ හොඳ එකක් කියලා. මම හදනවා කියන එක ප්‍රතිඵලයක්. ඕකේ ලොකු එක්කෙනා බව හදන එක. මේ බව කියන එක, මේ පැවැත්ම කියන එක හොඳයි කියලා හිතාගෙන ඉන්නවා. පැවැත්ම හොඳයි කියලා හිතාගෙන ඉන්නවා මෙයා. නමුත් පැවැත්ම හොඳ වෙන්න විදිහක් නැහැ. මොකද හේතුව ඒකෙන් බව හැදෙනවා. මම හැදෙනවා. මම හැදිච්ච ගමන් එතනින් අර ලෝකයේ තියෙන සනාතනික සත්‍යයවත් ජරා මරණික ස්වභාවයේ දුකට පෙරලෙනවා. ලෝකේ හැමදාටම තියෙන ජරා මරණික සත්‍යය දුකට පෙරලෙනවා. එහෙනම් මම හදනවා කියන එක මහා භයානක වැඩක්. මම හදන්නේ බව හදන හින්දා. එහෙනම් බව හොඳයි කියලා හිතන් ඉන්න හින්දා. ගියා උඩටම. ආයි වෙන මොකක් කතා කරලා වැඩක් නැහැ. උඩටම ගියා. ගියන බැලුවා. එහෙනම් මේ මොකද්ද විකෘතිය කියලා. විකෘතියක් හිතාගෙන ඉන්නවා. වෙන මොකුත් නෙමෙයි ප්‍රශ්නේ. ඒ කියන්නේ විකෘති නොලෙජ් එක. දැන් කෙනෙකුට ඕනේ තුවාලේ හොඳ කරගන්න. එයා තුවාලේ හොඳ කරගන්න තුවාලේ කුණු වෙන බේතක් දානවා. මොන හරි තුවාලේ කුණු වෙන බේතක් තියෙනවා කියලා හිතන්නේ. එයාට ඕනේ තුවාලේ හොඳ කරගන්න. නමුත් එයා හිතන් ඉන්නේ පින්විතනේ තුවාලේ හොඳ වෙනවා කියලා අර බේත දැම්මහම. නමුත් ඒ බේත තියෙන තුවාලේ පැසවන්න. එයා දාලා බලද්දි එයා පැසවලා. තුවාලේ පැසවලා. නමුත් එයාට නොලෙජ් එකක් නැහැ ඒක සම්බන්ධව. එයා හිතන්නේ මේ තුවාලේ පැසවනවා. මේ පැසවනවනේ. ඒක නිසා තව තව මොනවා කරන්න ඕනේද මං? ඈ මේ බේත දාන්න ඕනේ. එතකොට සනීප වෙයි කියලා. බලන්න මේ ඔතනදී ඔබ දකින්න ඕනේ වෙන මොකු ප්‍රශ්නයක් නෙමෙයි ඔය තියෙන්නේ. නොලෙජ් එකේ ප්‍රශ්න. අතේ ප්‍රශ්නයක්? කතුරේ ප්‍රශ්නයක්ද? ගෝස් කැලේ කපන්? ගෝස් කැලේ ප්‍රශ්නයක්? ඈ නෑ මොකේ ප්‍රශ්නයක්ද තියෙන්නේ? නොලෙජ් එකේ වැරදි බේතේ. බලන්න කොච්චර සරලද කියලා වින්දිනේ ගෝස්. දැන් ඔන්න දැන් සුවාලේ පැසුවා. දැන් කොහම හරි ඕනේ මේක සමීප කරගන්න. දැන් හඳුනන මේ ගෝස් හදලා තියෙන්නේ කොහේද? මේ ගෝස් මොන වෙන්ද හදලා තියෙන්නේ? ෆැක්ටරි එක මොකද්ද? ඒකේ මැෂින් හොදලා දන්නේ හදන්නේ. ඒ ඉමේද ප්‍රශ්න දෙන්නේ නේද? නෑ. එක දණක ප්‍රශ්න නොලෙජ් එකේ. දැනුමේ මෙයා මොඩෙල් නෙමෙයි. ඒක නිසා මෙයා කවදාකවත් මේකෙදි දන්නවන මේ බේතට පැසවනවා කියලා. මේ බේත දාන්නේ නැහැ. ඇයි දුකට කැමති නැහැ මෙයා? එහෙනම් තනි කරම තියෙන මේකෙද නොලෙජ් එකේ ප්‍රශ්නය. දැනුමේ ප්‍රශ්නේ තියෙන්නේ. හරි දේ දැනගන්න ඕනේ. එහෙනම් බුදුදහමෙන් කෙරෙන්නේ පින්වදෙනි වැරදි දේ දැනගෙන ඉන්න කෙනාට හරි දේ දන්නලා ඒක අවබෝධයට දානවා. වැරදි දේ දැනගෙන ඉන්න කෙනා හරි දේ දැනගත්තාම එයා සෝතාපන්නයි. ඒක වඩලා පූර්ණ අවබෝධයට ගියාම එයා අරිහත්. පින්වදෙනි මතක තියාගන්න ඔක්කොම මෙන්න මෙතනින් ඉවරයි. මෙතනින් පල්ලෙහාට එන්නේ නැහැ පින්වදෙනි බුදුදහම. ඒ මේක නිසා මේක 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 නැතිවීම නිසා මේකත් නැහැ මේකත් නැහැ මේකත් නැහැ මේකත් නැහැ මේකත් නැහැ මේකත් නැහැ. එහෙනම් කතා කරලා දෙන එකක් ගැන විතරයි නේ. මේක නිසා තමයි මේ ඔක්කොම. මේක නැති වුණාට පස්සේ මේ එකක්වත් නැහැ. එහෙනම් මේ සම්පූර්ණයෙන් මේක ගැන නේද කතා කරන්නේ? මෙතන විතරයි වැඩේ තියෙන්නේ. යට අවබෝධ වෙන්න ඕනේ, උඩට නගින්න ඕනේ. යට ගින්දර තියෙනවා සිංහසනේ. ඒ ගිනි අවුලවන මුලා උඩ තියෙනවා. ඔන්න ඔය දෙක දැනගත්තා නම් හරි. දැන් එහෙනම් මේ බව හොඳයි කියලා හිතන් ඉන්න එකනේ. බව හොඳයි කියලා හිතන් ඉන්නේ ඇයි? දෘෂ්ටියෙන් තියනවා මේක නිත්‍යයි කියලා. නිත්‍යයි කියලා දෘෂ්ටිගත වෙලා තියෙනවා. ඊළඟට සැපයි කියලා දෘෂ්ටිගත වෙලා තියෙනවා. සාරයි කියලා දෘෂ්ටිගත වෙලා තියෙනවා. සුභයි කියලා දෘෂ්ටිගත වෙලා දෙනවා. ඊට පස්සේ දෘෂ්ටි නතර වුණේ නැහැ. ඔක පාවිච්චි වෙනකොට ඔක සංඥාවට ගියා. සංඥාව විපරීත වුණා. එතනින් නතර වුණෙත් නැහැ. ඊට පස්සේ චිත්තෙට ගිහිල්ලා ඒකත් විපරීත කරලා දැම්මා. දැන් පින්වතුනි හොඳ ආකාරවම ඕනේ. හැම තිස්සෙම භව ඕනේ, භව ඕනේ, භව ඕනේ. භව ඕනේ. මේ ලෝකෙ කොච්චර භව තියෙනවද? ඒකයි කිව්වේ පින්වතුනි මේ ලෝකෙ ගති තියෙනවා නම් යම් ප්‍රමාණයක් ඔය ඔක්කොම මේ භව කියන කතරට අයිති. මේ ඔක්කොම තමයි අසුබ. එකක්වත් හොඳ නැහැ. ඒ ඔක්කොම තමයි හොඳ නැත්තේ. එහෙනම් දැන් මේ ඕනේ කියලා ඉල්ලන්නේ හොඳ නැති එකක්. නමුත් එයා දන්නේ නැහැ. දැන් මූලිකවනේ දැන් මේ ඕනේ කියලා ඉල්ලන්නේ. දැන් ඕනේ අර යමක් ඕනේ වුණාට පස්සේ පින්විතනේ යාට හැමතිස්සෙම තියෙන එක නොලැබී ගියොත් තියෙන බය. ඒක නොලැබී ගියොත් කියන පීඩාකාරී තත්වයේ පින්විතනේ. ඕකත් දැනෙන්නේ නැහැ ඔබට. කවද්ද ඔක දැනෙන්නේ? දැනලා නැහැ නේ නේ. දැනෙන බව දන්නේ. කවද්ද ඔක දැනිච්ච බව දැනගන්නේ? ওই පීඩාවෙන් නිදහස් වෙච්ච දවසට. ඔබට මහා සුවයක් දැනේ හිතට. ඇයි? අර පීඩාව දැන් නැති නිසා. එතකොට එහෙනම් ඕනේ නිසා පින්තුනේ අර තාත්තා ඇහැට රූපයක් ගේනකොට මොකද වෙන්නේ? සල්ලි ටිකක් හම්බෙච්ච ගමන් මොකද කළේ? ජනෙල්ලයක් හදාගත්තා. දොරක් හදාගත්තා. ඒකට තිබෙච්ච ණයක් මොකක් හරි ගෙව්වා. නේද? ගේම තමයි ඔළුවේ තියෙන්නේ. ගේ 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 ගේ. දැන් ඔළුවේ තියෙන මොකක්ද? බව ඕනේ. බව 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 බව. තාත්තගෙනවා පුතේ රූපයක් බල්ලේ ඉතහංක මහන්සිනේ. ඈ? පිස්සු කතා කරන්න එපා තාත්තේ. මොනවද ඕනේ? බව. මොකද කවුරුත් බව හදලා දෙන්නේ නැහැ නේ පිටින් එතනයි. බව හදන්නේ කවුද? මම්මයි. ඉතින් මං එපැ මම්ම එපැ මම්ම හදාගන්න. තාත්තා හරි අසාධාරණයි පිටින් එතනයි. තාත්තා මං හදන්න උදව් කරන්නේ නෑ. තාත්තා ඉන්නේ නිවන පැත්තේ බින්ද. තාත්තා ඉන්නේ නිවන පැත්තේ. තාත්තා ඔබට කවදාවත් මං හදන්න උදව් කරන්නේ නෑ. කවදාවත් උදව් කරලා නෑ මං හදන්නේ. තාත්තා කියන්නේ මේ රූපේ බලහම් පුතේ. මේ රත්තරන් බෝඩ් එක බේර ගනින් පුතේ කියලා සල්ලි දුන්නාම මොකද කළේ? ඒකට ෂීට් එකක් ගෙනත් දැම්මා. මොකද හේතුව? හැමතිස්සෙම ඔළුවේ තියෙන මේ බව හදන්නවා. ඒ ඔළුවේ තියෙන පිටින් මේකයි කියන්නේ. මේක ඕනකම ඇති වුණා කියන්නේ පිටින් මේ ගිනි ගොඩ ඔක්කොම තියෙනවා. බව හදන්න ඕනේ කියලා කියන්නේ මේ ගිනි ගොඩ තියෙනවා පිටින්. ආයි මේව ගැන හොයලා වැඩක් නැක තියෙනවා. තියෙනවා. ඇයි බව හදන්න ඕනේ? බව හදන්න ඕනේ නම් තාත්තා මේක පෙන්නපු ගමන් සල්ලි ටිකක් දුන්න ගමන් කරන්නේ ගෙට අවශ්‍ය මොකක් හරි එකක් ගෙනත් දානවා. රුපියල් 10000 දුන්නා නම් ලොක් එකක් හරි ගෙනත් දානවා. ඒක තමයි කරන්නේ. මොකද හැමදෙස්සෙම මේක තමයි ඕනේ. බවමයි ඕනේ. ඉතින් බලන්න පිටතනේ නම් මේක පෙන්නපු ගමන් ඔන්න හැදුවා අபிසංකාර. නෑ නේ අபிසංකාර කළා පිටතනේ. ඒ කියන්නේ අර මුලින්ම හිටපු පොත ගල අරගෙන පාස් කළා. දැන් ඉතින් මම දැනගන්න ඕනේ. දැන් තව සුළු මොහොතකින් ගල මෙතන. ඉතින් ඒ පුතාට ගල ගන්න ඉඩ දීලා මං ප්‍රාර්ථනා කරනවා දෙවියෝ මතු බුදු වෙන්න. ගල එන්න එපා. වැඩක් තියෙනවද? නෑ. ඇයි? අර හිංගල අරන් ඉවරයි. දැන් රිවස් කිරිල්ලක් නෑ. මේ ගල ගත්තේ හෙවත් මේ අභිසංකාරෙ කළේ ඕනේ හින්දා. ඕනේකම හැදිලා නම් තියෙන්නේ. රිවස් කිරිල්ලක් නෑ. මේක රිවර්ස් කරන්න ඕනේ මේ අනිත් පැත්තට පින්වතුනි. ඉතින් මේක දිගේ උඩපල්ලෙහා ගියලා වැඩක් නෑ. උඩපල්ලෙහා යන්න ඕනේ නෙමෙයි මේ පැත්තට යන්න ඕනේ පින්වතුනි. රිවර්ස් කරන්න ඕනේ. කොහෙට යන්න? මේ ඕනේ කියන එක ආවේ කැමැත්ත නිසා. කැමැත්ත ආවේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ටික. ආස්වාදයි සපයි සාරයි කියලා ගත්ත නිසා. ඔන්නෝක ගත්ත නිසා කැමති කියලා සිංහසනේ ඕනේ වුණා. දැන් ඕනේ වෙච්ච එක තියෙනකොට ඇහැට රූපාවත් කනට ශබ්දාවත් නාසයට ගන්ධාවත් ඔය මොක ආවත් ඒ කියන්නේ තාත්තා කරන මේ තාත්තා කරනේ විපාක මේවා පින්වදුනේ. තාත්තා කරන ඕනේ වැඩකදී තාත්තා සල්ලි ටිකක් දුන්නොත් මොකද කරන්නේ? හැදුව බව පටස් ගන්න. එයි කිය කිය ඉන්නේ මොකද්ද? බව ඕනේ. ඇයි බව හොඳයි? බව හොඳයි. හොඳ නැත්තේ මොකද්ද? ජරා මරණ. බලන් සිංහදී ලෝකයා ආයි තමන් විසින්ම මහා මුලාවකට වැහිලා තියෙන්නේ. වැරද්ද තියෙන්නේ ජරා මරණවල. ජරා මරණ නිසා දුක එනවා. මම හදන එක කොච්චර හොඳයිද? අනිත් එක හොඳට හිතලා බලන්න සිංහදිනේ. ඔබ වැටිලා තියෙන ආස්වාදී සත්‍යකට මම හදන එක ආස්වාදයි. හ්ම්? ජරා මරණේ දුකයි. හොඳට බලන්න. දැන් මට කියන්නකෝ, දැන් මේ ලබා උපන් හැටි කියලා බණින අවස්ථාවල් කියන්නකෝ, සතුටු අවස්ථාවල. දැන් ස්විප් එකක් ඇදෙනවා. කෝටියක් ඇදුන ස්විප් එකක්. දැන් ගෙදර අය කියනවා ලබා උපන් හැටි තමයි. හ්ම්? එයා කියනවාද? ඈ? ලබා උපන් හැටි කිය කී දඟලනවාද? උඩපහිනවද? පාටි දාන ලබා උපන් හැටි කියලා නෑ. ඒක ඉදින් මං හදාගත් එක. අරක කරුමේ. දුකක් එනකොට මොකද්ද? ඒක කරුමේ. සැපක් එනකොට මං හදාගත්තා ඒක. ළමයා විභාගේ පාස් වුණාම ළමයා මහන්සියලා වැඩ කළේ. ෆේල් වුණාම ගුරුවරයා ඉතින් හරියට වෙලාවට පන්තියට ආවේ නැහනේ. ඔය කමින් ඉතින් ඔය නතර කරන්න බෑ. මොකද ඒ ක්‍රමයට තමයි හුරු වෙලා තියෙන්නේ. ඒක නිසා මිනිසුන්ගේ ඔළුවට වැහිලා තිනවා පෙඟතනේ. මම හදනවා කියන එක හරි සතුටුයි කියලා. ඒ මම හදනවා කියන එකේ හරි පුදුම සතුටක් තියෙනවා. ඒ සතුට නැති කරනවා කියලා කවුරු විසින්ද? ජරා මරණ විසේ. ඒක නිසා මිනිස්සු අමරණීය වෙලා ඉන්න ක්‍රම හොයනවා. දැන් විද්‍යාඥයෝ හොයනවා නේද මැරෙන්නේ නැතුව තව දීර්ඝ කාලයක් ජීවත් වෙන්න පුළුවන් විදිහ. ඈ? සමහර කියනවා නේද විද්‍යාවෙන් දවසක බුදුදහම බොරු කරනවා. මට හිනා යනවා කටින් විතරක් නෙමෙයි මේ. මෝඩ යක්කු කියනවා බුදුදහම මකනවලද බොරු කරනවලද මොකක් කළාද? ඈ? හැමදාම ජීවත් කරවලා. උන් හිතන්නේ මේ මිනිහා මැරෙන එක බුදුදහම කියලා. මේ මිනිස්සෙක් මැරෙනවා කියලා තියෙන්නේ ඒක තමයි බුදුදහම කියලා. මැරෙන එක තමයි දුක. ඒක බුදුදහම කියලා. දැන් ඔබට තේරෙන්න ඕනේ සින්දනේ. සයන්ටිස්ට්ලා කියන්නේ මොන තරම් පෞද්ද කියලා. හැමදාම ජීවත් වෙන ක්‍රමයක් හොයාගන්නවා. ඉතින් කොහොමද තියෙනව නේද එහෙම එක? ඈ මග වැඩි වෙ නැත්තම් කොහොමද හැමදාම ජීවත් වෙන ක්‍රමයක් ඔය හොයාගෙන තියෙන්නේ? ඔකේ අලුත් එකක් හොයන්න ඕනේ. ඔය හොයාගෙන තියෙන එක මදිද? හැමදාම ජීවත් වෙන ක්‍රමයක් තමයි ඔය හොයාගෙන තියෙන්නේ. මෙරිලා පෙන්වන්න පුළුවන් නම්. මැරෙන්න බෑ හැමදාම ඉන්නවා. ආ මේ සයන්ටිස්ට්ලා කරන්න හදන්නේ මේ 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 කය ඇතුලේ තියාගෙන ඉන්න ක්‍රමයක්. ඉතින් අපි මෙහෙම කරමු. මැරිච්ච ගමන් ඒ අමනුෂ්‍යයව බන්ධනය කරන ක්‍රමයක් කොයිම අර ශරීරෙටම. දැන් ඔබගේ ආච්චි මැරිලා ඇවිල්ලා නංගිගේ ඇඟට ආවේශ වුණොත් එහෙම කතා කරන්නේ කවුරු වගේද? ආච්චි වගේ. ඔක්කොම ගැති බැවතුන් ඔක්කොම ආච්චි වගේ. වෙනසක් නැහැනේ, රූපේ වෙනසක් විතරනේ තියෙන්නේ. ඉතින් ඒ මැරිලා ගිය කෙනාව එහෙම්ම මර ඇඟට වස්වන්න පුළුවන් නම් අපි එහෙම ක්‍රමයකට හොයලා බලමු. එතකොට ඉතින් ඒත් ඉන්නවා. එතකොටත් අපිට බුදුදහම බොරු කරන්න පුළුවන් නේද? ඈ? ඇයි බුදුදහම කියන්නේ ජරා මරණේ තමයි දුක කියලා? ඈ? ඒකද කියන්නේ? නෑ පින්වතුනි. ඔන්න ඔතනයි වෙලා තියෙන්නේ. දැන් ඔබට තේරෙනව නේද පින්වතුනි, මේ සමාජයට බුදුදහම පිළිබඳ බොරුවක් ගිහිල්ලා තියෙන්නේ. ඒකයි පින්වතුනි තාම බටහිර ලෝකෙ මෙහෙ ආවේ නැත්තේ. හරි පණවිඩේ ගිය ගමන් එනවා. බලන්නේ නැද්ද කියලා. දවසක පින්වතුනි ලංකාවේ තියෙන ලොකුම ආදායම වෙන්නේ මොකද්ද? ටුවරිසම්. මොකක් උදෙසා? මුහුදු වෙල්ල බලලා යන්නද? නෑ. ධර්මය. බලන්නේ නැද්ද කියලා. ධර්මය. වෙනවද? හොඳයි පින්වතුනි ලංකාවේ අහිංසක දූපත් මිනිස්සුන්ට පුළුවන්මක් වෙන්නද? අර මිනිස්සු ඇවිල්ලා නිවන් දකින්න බණ අහලා නිවන් දැකලා පරණ පූර්ණේ කරලා වෙනවා පාදි. අර මිනිස්සුන්ට කීයක් හරි හොයාගෙන ලස්සන්ට ජීවත් වෙන්න පුළුවන්. හරියට මේ ගම් වල මිනිස්සු ඉන්නවා වගේ. ඔබ එනවා අනුරාධපුරෙන් එනවා, රෙන් එනවා, මෙන් එනවා, කොළඹින් එනවා. ඈ? මේ ගම් වල මිනිස්සු බලාගෙන ඉන්නවා වැඩිම මුදලට ඉඩමක් විකුණ ගන්න කෙසේද? පාරයිනේ තේකොළ ටිකක් තබාගෙන ඒ ටික විකුණ ගන්න කෙසේද? දොස් කියනව නෙමෙයි. පව්. දවසක තේරෙයි. තේරුණොත් අපි උදව් කරනවා. බුදුදහම පිළිබඳ වැරදි පණිවිඩයක් මිනිස්සුන්ට යන්නේ පින්තන. මේක ඔබට හොඳටම තේරෙනවා. ඒකයි ඒගොල්ලෝ කියන්නේ අපි මෙහෙම වේතක් හොයා ගන්නවා. හොයාගත්ත දවසට බුදුදහම බොරු වෙනවා කියලා. එහෙනම් ඉතින් පින්තන අර නේව සංඥා නා සංඥා අතර ඉන්න එකව ඔක කියන්නේ නැහැ. ඔකටම කලින්. ඈ? අපි මැරෙන්න යනවා මහා කල්ප 84000ක්. එතකම බුදුදහම බොරුනේ කියන්නේ. ඒක හදන්නවනේ ඒක විඳින දුක්. එක හිතක් උදා වෙලා අනෙක් මේ හිත වැය වෙලා යනකොට ඒක දැනෙනවනේ පින්විතනේ මේ බ්‍රහ්මයාට. ඒ තරම් උත්කෘෂ්ඨ මානසික මට්ටමක නින්නේ. ලේසි නෑ ඒවා. එහෙනම් හොඳට බලන්න සිංහදෙනි, මෙන්න මේක තමයි මේ මුලාව. මෙතනම තමයි ඔබ කැරකෙන්න ඕනේ. ඒකයි කිව්වේ අනිච්ච දුක්ඛ අනාත්ම මතමයි කැරකෙන්න ඕනේ. ඒක තමයි ඔය අවිද්‍යාව වරහ තියෙන කොටස කියලා. දැන් මට කියන්න පටිච්ච සමුප්පාදයේ නැති එක සූත්‍රයක්. ධර්ම සම්බන්ධව තියෙන තැනක රූපම් භික්කවේ අනිච්චාය දනිච්ඡං සම්දුක්ඛං යම් දුක්ඛං තදනත් ආදි වශයෙන් තියෙන සූත්‍ර ගණනාවක් තියෙනවා. හැම එකම මොකද වෙන්නේ? පටිච්චසමුප්පාදේ මුලාග මැද කට් කළා. පටිච්චසමුප්පාද සූත්‍රවල මැද දැම්මා. අනිත් ඒවා මැද කට් කළා. යේ ධම්මා හේතුප්පවව තේ සංහිඳු සතාගතව. ඔය කිව්ව මොකද්ද? පටිච්චසමුප්පාද. ඔය හැමදැනම තියෙන්නේ හේතුන් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජති කියලා දැම්මා. ඒක මොකද්ද? පටිච්චසමුප්පාදේ. ඒකයි ක්‍රමයේ තියෙන්නේ. ඒක හොඳට තේරුම් ගන්න. ඒක නිසා ඔබ ඕනෑට වඩා මේ මැද කෑලි හොයාගෙන ඒවා බෑ කියලා ඒවට වරි වෙන්න අපි ඉතින් කොහොමද ඕවා කරන්නේ? ඕවා කරන්න මහාචාර්යවරයෙක්වත් ඉන්න ඕනේ. මේවා පරිත මත කිඩින්නෙත් නෑ අපිට. කවුද ඒව කරන්න කීවේ? සරලව ගන්න. අර ඔක්කොම අමතක කළා දැම්ම. පොඩි කෑල්ලක් තියෙනවා මෙතන. මං හදාගන්නේ මම්මයි. මම හදාගන්නේ මම්මයි. මං හිතන් හිතේ මම හැදෙනකොට හොඳයි කියලා. නමුත් අද මට තේරුණා මේ දුක ඉන්නේ ජරා මරණ නිසා නෙමෙයි. මේ දුක ඉන්නේ මං හදන නිසා. බලන්න සෝතාපන්නේ තේරුම් ගන්න එක පින්විතින්. හරි සොඳුරු විදිහට නේ තේරුම් ගන්න. මම මෙච්චර කල් හිතන් හිටියේ මං හදන එක තමයි මං හදන එක හොඳයි කියලා. එතකොට දුක දැනුන්නේ නැද්ද ඔහෙට? දැනුණා. දුක දැනනකොට මං හිතන් හිටියේ මං හදන එක හොඳයි ජරා මරණයි හොඳ නැද්ද කියලා. දැන් ඔබගේ සොඳුරු සිතුවිල්ල ඕක නෙමෙයිද තියෙන්නේ? තිබුණේ. හොඳ කල්පනා කරගන්න. ඔන්න ඒක හරි. ඊට පස්සේ උන අද තේරුම් ගත්තා නැත්නම් කවදා හරි තේරුම් ගත්තා මොකද්ද? ජරා මරණ නිසා නෙමෙයි දුක හටගන්නේ. මං හදන නිසාමයි දුක හටගන්නේ. අන්න එතන ඔබට හිතෙනවා. අනේ එතකොට මං හදපු නිසාද මේ දුක ඔක්කොම මම මෙච්චර කල් විඳලා තියෙන්නේ? එහෙනම් දැන් ඔබ ලෝකේ පැත්තකට දාලි වෙලා පින්විතනේ ඔබව හදපු විදිහ ගැන හොයන්න පටන් ගන්නවා. එහෙනම් මං හදපු විදිහේදී දකින්නවා මේ මං හැදෙන්නේ බව හොඳයි කියලා හිතන් ඉන්න නිසානේ. මේ පැවැත්ම හොඳයි කියලා හිතන් ඉන්න නිසානේ. මේ බව හොඳයි කියලා මම හිතාගෙන ඉන්න නිසා මට බව ඕනේ වෙලානේ තියෙන්නේ. ඒක නිසා මං හැමතිස්සෙම හදනවානේ. බව ශෝක කියලා හිතන් ඉන්න නිසා බවට කැමති වෙලා බව කැමති නිසා දැන් බව ඕනේ වෙලා තියෙන්නේ. ඒක නිසා මං හැමතිස්සෙම බව හදනවා. මං හරි බයෙන් ඉන්නේ මට බව හදන්න බැරි වෙයි කියලා. හැමතිස්සෙම chance එක ගන්නව මම බව හදන්න. මම හරි බයයි බව හැදෙන එකක් නැහැ කියලා. ඒකයි පින්විතනේ කියන්නේ ඔබ නිදාගත්ත දවසක් නැහැ. ඔබගේ කම්මල හැමදාම වැඩ. කම්මල හැමදාම වැඩ පින්විතනේ. ඒකයි කිව්වේ. තථාගතයන් වහන්සේ කණේ පාරවල් එහෙම දීලා තියෙන්නේ මාර්යා අහපු වෙලාවට. මොකද ඔබ වහන්සේ අවේලාවෙනිදී කලකිරිලාද? සාසනේ පැවැත්ම ගැන මාර්යා හදි මොකද කිව්වේ? රාග දේශ මොහ ගිනි වලින් පපුවට උල්ලැන ගන්න. පෘථග්ජනියොත් බුදිනේකේ වේතරාගේ මුනිවරයෙක් වෙච්ච මං කොහොම නිදාගත්තාම මොකෑ බොල පෙදෙන උන්වහන්සේට ඇත්තටම සතපෙන්න පුළුවන්. ඇයි අපේ කම්මල වහන්න බෑනේ පින්වතුනි? ඇයි බයයි? ඒක නිසා කම්මල හැමතිස්සෙම වැඩ. ඒ කම්මලට පිටින් ටික තමයි ඔය නිදාගන්නේ. ඒ කියන්නේ 100%ක් නිදාගෙන නැහැ කවදාවත් සසරේ. නිදාගන්න ආසයට මම මේ කියන්නේ. හරියට නිදාගන්න මේ උදව් කරන්නේ. බුදුදහම කොච්චර හිතවත්ද මිනිසුන්ට. මොකද 100%ක් නිදාගෙන නැහැ තාම කවුරුත් මිනිසුන් ලෝකේ. හේතු නිදාගන්න බෑ ඇයි? හැමතිස්සම මේ කොටස හැරිලා තියෙන්න ඕනේ පින්විතනි. ඇයි අபிසංකාරේ එන්න ඕනේ හැමතිස්සම? මෙහෙන් එනකොට අபிසංකාරේ එන්න ඕනේ. අபிසංකාරේ එන්න ඕනේ. අபிසංකාරේ එන්න ඕනේ. නැත්තම් නින්දෙන් මළොත් එහෙම කවුද? එහෙම වෙන්නේ නැත්තම් එහෙම අபிසංකාර ඔක්කොම වැඩ නතර කරලා නින්දෙන් මළොත් එහෙම අසංඥ වෙනවා. නින්දෙදි හිද්දුවක් නැත්තම් එහෙම දුවනවා. නින්දෙදි මම හදනවා පින්විතනි. හැමතිස්සම මම හදනවා. මේ මම හදන වැඩ පිළිවෙල නතර කරගන්න බෑ. හේතුව මේ බව හොඳයි කියලා හිතන් ඉන්න නිසා. ඉතින් කමක් නැහැ පින්විතනි. මෙච්චර කාලයක් අපි වැරද්ද දැක්කේ කොතනද? ජරා මරණ වල. ජරා මරණ දුකයි කියලා තමයි අපි දැක්කේ. ඉතින් හරි ජරා මරණ දුකයි කියලා අපි දැක්කා. ජරා මරණ දුකයි මං හදන එක හොඳයි කියලා අපි හිතාගෙන ආවා. නමුත් අද අපිට වැරද්ද අහ වුණා. අද හරි කවදා හරි දවසක ඔබට මේක තීරීච්ච දවසට හෝ නැත්නම් හෙට අනිද්දාට මේක වැටහි. මම හදන එක තමයි දුක කියලා දැක්කා. ඉතින් මම හදලා තියෙන්නේ මම්මයි වැරදි අවබෝධය නිසා. ආයිනම් මං හදන්නේ. ඇයි? මෙච්චර කාලයක් මං හැදුවේ මට හොඳයි කියලා හිතෙච්ච නිසා. හොඳයි නිසා මට දුක දෙන්නේ ජරා මරණ නිසා. නමුත් දැන් අද තීරුම් ගත්ත ජරා මරණ කියන එක ලෝකෙ නිකන් සිද්ධ වෙන දෙයක්. දුක කියන එක එන්නේ මම හැදුවට පස්සේ කියලා. එහෙනම් මට ආයි කවදාවත් මං හදන්න ඕනේ නැහැ. ඔන්න සෝතාපන්නේ ආවා පින්විතනේ අදහසකට. ඔන්න ඔය අදහසට ආවට පස්සේ තමයි පින්විතනේ නියත වූ සම්බෝධි පරායනට පත් වුණා කියලා කියන්නේ. මං ආයි මං හදන්නේ නැහැ කියලා කියනකොට පින්විතනේ මේ හෝගාලා මං හැදෙනවා. ඇයි ඒ? මං හදන්නේ නැහැ කියලා ගත්තට පින්විතනේ දැන් ඒක නතර කරගන්න බෑ. නමුත් එයාට අදිස්ථානේ තියෙන්නේ මොකද්ද? මං හදන්නේ නෑ මං හදන එක දුකයි මං හදන්නේ නෑ මං කියනකොටත් මං හැදෙනවා. ඇයි? දෘෂ්ටි සංඥා චිත්ත හරහා ගිහිල්ලා තියෙනවා මේක. දැනට සුද්ධ උනේ මොකක් විතරද? දෘෂ්ටිය විතරයි. තව තව කොටස් තියෙනවා මේක සුද්ධ වෙන්න පින්වදින ඉතින් ඒවා ඔක්කොම චාට් එකක් ඇඳලා මේකේ මෙන්න මේක 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 ඉවරයි මේක තමයි තව තියෙන්න කිව්වොත් එම ආයෝ බනහන්නෙන්නෙත් නෑ ඇයි ඒ නිවන ඔච්චර අමාරු කරවන්න එපානේ නේද නිවන සංස්කෘත කරන්න එපා කියලා ඇති ඔබ හැමදෙසම අදිස්ථාන කරන්න තමන්ගේ බලපුලුවන්කාරකම පෙන්වන්න බඩගිනි කියන එක ට මොකක් හරි දැම්ම නම් එහෙම ලොකු වචනයක් ඩයිනෝ සිරස් ඩයිනෝ මහකරේක පාක් ලොකු වචන බුල්ඩෝසර් නික අපරාධනේ බැරිද එහෙම දාන්න මේ බඩගිනිය කියන එක කියා ගන්න දානවා අඤ්ඤා කොණ්ඩංජ කියන එක දැන් ඉතින් හරි දැන් ඒ භාෂාව කතා කරන මිනිස්සු හරි ගර්ණාදී මිනිස්සුනේ ඇයි බඩගිනිය කියන එක අහල බලන්න එපා කියන අපුරු ඔන්න ඔයාලට තමයි සංස්කෘත කියන්නේ මං කියන්නේ විගඳනේ මේ බුදුදහම සංස්කෘත කරන්නේ පාහ දෙයියනේ මේක මේ පොල් කඩන මනුස්සයටත් කිරි කපන මනුස්සයටත් ගල් කඩන මනුස්සයටත් විමුක්තිය උදා කරගන්න තියෙන සාසනයක් මේක සංස්කෘත කරන්න එපා තමන්ගේ බලපුලුවන් කාරකම පෙන්නන්න. මේක විතර සංස්කෘත කියන භාෂාවට හරවන්න එපා කියලා නෙමෙයි. මේක සංස්කෘත කරන්න එපා. තමන්ගේ නිර්මාණයක් විතර ඉදිරිපත් කරන්න උත්සාහ කරන්න හොඳ නෑ මේක. මේ තියෙන සරල ක්‍රමයේ දෙන්න ඕනේ ලෝකයට පෙන්වන්න. එහෙනම් ඔබ මේ සරල ක්‍රමයේ තේරුම් ගන්න. එනම් මෙන්න මේ ඕනකමයි නැති කර ගන්න ඕන සිංහත මේක වෙලා තියෙන්නේ මොහොතින් දන්නේ මේ සිංහතින් අපිට තිබිච්ච වැරදි අවබෝධය නිසා දැන් අපි හොඳටම දන්නවා නම් ජරා මරණ නෙමේ දුක කියනාවේ මම හදන එකයි දුක කියලා මේ බව කියන එක හොඳ නෑ සිංහත මේක ඔබට තේරෙනවනේ බව හදනකොට ජාති හැදෙන දුක එනවා මම හැදෙන්නේ නැති කාටවත් මේ දුක එන්නේ නැහැ මෙතනමයි විග්‍රහ කරගන්න තියෙන ඊට පස්සේ කෙලින්ම මෙතනට පයින්න තියෙන්නේ ජරා මරණේ නෙමෙයි දුක ගේන්නේ. මේව ටිකක් මේ සතිය සිහි කරලා බලන්න ඔබ ඉන්න ගම. ජරා මරණේ නෙමෙයි මේ දුක ගේන්නේ. ජරා මරණේ කියලා කියන්නේ මේ ස්වභාවික සංසිද්ධිය. ඒ සිද්ධි ධාමයේ හැමතිස්සෙම ක්‍රියාවට නැගෙනවා. ඒ ස්වභාවික සිද්ධි ධාමයේ හරහා මම හැදුනොත් එහෙම දුක කියන එක උදා වෙනවා. මෙච්චර කල් හිතාගෙන හිටියේ ජරා මරණ තමයි දුක ගේන්නේ මං හදන එක සැපයටම හේතු වෙනවා කියලා. නමුත් අද තේරුම් ගත්ත නෑ ජරා මරණ කියන එක ස්වභාවික සංසිද්ධියක් මම හදනකොට තමයි දුක එන්නේ කියලා. එහෙනම් මම හදන එක හොඳ නෑ. මම හදන එක හොඳ නෑ කියන්නේ එහෙනම් මේ බව පැවැත්ම කියන එක හොඳ නෑ. එහෙනම් මේ කිසි දෙයක් සුබ නෑ. පැවැත්මට සුබ නෑ කිසි දෙයක්. පැවැත්මට සුදුසු නෑ මේ කිසි දෙයක්. පවත්වන්න සුදුසු නෑ මේ කිසි දෙයක්. නමුත් පවත්වන්න සුදුසු නෑ කිව්වට හැදි හැදි එනවා. හේතුව මොකද? තවත් තියෙනවා සුද්ධ කරගන්න. එතකොට බලනවා ඇයි එහෙම වුනේ කියලා. අන්න එතකොට පේනවා පින්විතනි. මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන හේවත් මේ මන ගනුදෙනු කරන දේවල්. මන ගනුදෙනු කරන ඔය පස් දෙනත් එක විතරයි. ඔය මන ගනුදෙනු කරන භාෂාව. රූප වේදනා සංඥා සංඛාර විඥාන. ඕවෙන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ධම්ම කියන ටික තමයි මන ගනුදෙනු කරන්නේ. ඒ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන ටික මනට එන ක්‍රමයේ තමයි ඔය තියෙන්නේ. එහෙනම් ඔන්නෝක පිංගුතනේ ආස්වාදයි සපයි සාරයි කියලා දෘෂ්ටිගත වුණා. කවුරු කියපු හින්දාද? මොකෙක් හරි එකෙක් කිව්වා පිංගුතනේ. ඇහුවිවත් නැහැ ඇයි කියලා ගත්තා. ඇයි? බව හොඳයි කියලා හිතේ. බව හොඳයි කියලා තියෙනකොට පිංගුතනේ. ඉඩම් ගන්න එක හොඳයි කියලා තියෙනකොට පිංගුතනේ. අහවල් තැන ඉඩමක් තියෙනවා කිව්ව ගමන් මොකද කරන්නේ? යනවා බලන්න. ඕකයි ක්‍රමේ. බව හොඳයි කියලා තියෙන නිසා දැන් ඕනේ දුස්තියකට වැටෙන්න පුළුවන් වෙනවා. මේ වැටුණා. චොක්ලට් එකක් කන රූපයක් දාලා ඉවිල්ලා ඒක ෂෝක් කියලා කවුරුහරි කිව්වනම් ෂෝක් තමයි. ඇයි? බව හොඳයිනේ. එහෙනම් ওই බවත් හොඳයි. ඒ කාලේ එහෙම ගත්තට දැන් ගන්න බෑ පින්වතුනි. මොකද හේතුව? බව හැදිච්ච ගමන් ජාති හැදෙනවා. ජාති එක තමයි දුක. දැන් ඔබ ඒක දන්නවා. ජාති හැදෙන එක තමයි දුක. ජරා මරණ නෙමේ දුක. දැන් උඩ පැන පැන ඉන්න ජරා මරණ නෙමේ දුක. ඒ කියන්නේ මේක කෙලවර කරන්න පුළුවන්. අය මං කියන්න ඕනේ නැහැ පින්වතුනි. ඒක දැන් කවුරු හරි ඇහුවොත් එහෙම නිවන් දකින්න පුළුවන්ද? පුළුවන් බල. කෙලින්ම කියන්න කිව්ව පුළුවන්. නේ ඔබට කියන්න බැරි කෙනෙක් නෑ. අපිට නම් කියන්න බැරි අය ඉන්නවා. ලොකු කවුරුර හැවොත් කියන්න බෑ. නිවන් දකින්න පුළුවන්ද? උත්සාහ කරන්න. ඔබට ඉතින් ඕන කෙනෙකුට කියන්න පුළුවන්. නිවන් දකින්න පුළුවන්ද? පුළුවන් බල. කොහොමද? ජරා මරණ නිසා නෙමෙයි දුක එන්නේ. හයිති ඒ ඇති බින්ද නිවන් දකින්න බෑ කියලා හිතන් හිටියයි. ජරා මරණ නිසා දුක එන්නේ. ඉතින් නිවන් දකින්න බෑ නේනම් එතකොට. කියන්නේ දුක නැති කිරීම නම් නිවන කියන්නේ. ඒකවල දරන් ඉන්න නිවන කියන්නේ මොකද්ද කියලා දන්නේ. ඒක ඉතින් ඒ නිවිල්ල නෙමෙයි මේ කියන්නේ. සසර නිවිල්ල කියන්නේ. එතනටයි එන්න ඕනේ සසර නිවිල්ලට. ඒක නම් පින්වතුනි දුක නිවන එක. වෙන මොහොත් නිවන එකක් ගැන නෙමෙයි. මේක නිවන්න නම් ජරා මරණ නිසා නම් මේකෙන්නේ මේක නිවන්න බෑ. ඔය නිවන කියන්නේ ගිනි නිවන එක පින්වතුනි නිසා නේ කරනවා. හොඳට තේරුම් ගන්න එක. ගිනි නිවන මොන ගිනිද? දුක් ගිනි නිවන. මේ දුක් ගිනි නිවන්න පුළුවන්. මේ දුක් ගිනි නිවන්න බැරි ජරා මරණ නිසා දුක් ගිනි හටගත්තොත් ඒතරයි. නමුත් දුක් ගිනි නිවන්න පුළුවන්. මේකදී දැන් ජරා මරණ නිසා නෙමෙයි ඒක හටගන්නේ. ඒ වගේ මම මේ දේශනාවල කියන ඒවා ඉතින් ඔබ හරි අර්ථය ගන්න ඕනේ. වැරදි අර්ථයෙන් හිතා ගන්න එපා කවුරුත්. ඒක නිසා වැරදිට එහෙම ගන්න එපා කිසිම දවසක. බින්දෙන්නේ මම ඩබල් මීනින් කියන්නේ නැහැ දේශනාවල. ඔබ සාමාන්‍ය වෙලාවෙත් මම ඩබල් මීනින් කියන්නේ නැහැ. කෙලින්ම කියනවා පින්. ඩබල් මොකටද කියන්නේ? කියන්න ඕන තැන කෙලින්ම කියනවා. නොකියන්න ඕන තැන ඩබල්වත් කියන්නේ නැහැ. ඒකෙන්ද කිසිම දවසක අද ඉඳලා මොකක්වත් ඩබල් මීනින් විදිහට ගන්න එපා. මම ඩබල් මීනින් කියන්නේ නැහැ. මොකද පින්වදින ඔබ හිනස්සවන්න ඕන නම් ඩබල් මීනින් කියන්න දෙයක් නැහැ. ඇයි? ඔබ මතක් කරලා දුන්නාම මොකද වෙන්නේ? ඔබට බඩ අල්ලගෙන hina වෙනවා පින්වදින. ඔබට එහෙම hina වෙනවා. ඒකයි විදිහේ. ඒ තරම් ජෝක් එකක් නෙවෙයි වෙනදනේ අපි ඔබ සීල් දෙනවා මේ සසරය. මේ මහා ජෝක් එක ලොකුම ජෝක් එක මොකද්ද? මේ සසර ජෝක්ස්. ඒවා. ඒක නිසා ඔන්න ඒක මතක තියාගන්න. ආයි කවදා හරි දවසක අතීතේ හෝ වේවා දැන් හෝ වේවා ඩබල් මීනින් එහෙම කියන්නේ නැහැ නේ. නේද? කෙලින්ම කියනවා නම් කියනවා. කොහොමද වැඩි හිටියෝ ඉන්න තැන අපි එහෙම කියන්නේ? පොඩි අයද? හෙවත් තරුණ අයද? ඒගොල්ලන්ගේ තේරෙන භාෂාවක් තියෙනවනේ. එතකොට සමහරට ඒගොල්ලන්ට බණ කියන්නේ ඔබ කියන වචනේ පාවිච්චි කරලා. ඔබ මොකද්ද බලෝ ඒ කරන්නේ? ඔව්. ඒ කියන්නේ තරුණෙක් වෙලා ඉන්න. තරුණයෝන්ට විතරයි මේ chance එක තියෙන්නේ. හරි. එහෙනම් දැන් එහෙනම් පින්වදෙනි මෙන්න මේ ගිනි නිවනකට තමයි නිවනවා කියලා කියන්නේ. එහෙනම් දැන් ඔබට කවුරු ඇහුවත් මම හිතන්නේ ඔබට කියන්න පුළුවන් ඔව් ගිනි නිවන්න පුළුවන්. ඇයි? ගින්න තියෙන ජරා මරණ නිසා නෙමෙයි. ගින්න තියෙන්නේ මම හදන නිසා. මම කියන්නේ ලෝකයේ ඇත්තටම තියෙන එක නෙමෙයි. ඒක හදන එක. එහෙනම් ඒක හදන්නේ වැරදි අවබෝධයක් නිසා මම මෙච්චර කල් ඒක හැදුවේ හොඳයි කියලා හිතාගෙන. නමුත් මම දැන් දන්නවා ඒක හදන එක හොඳ නෑ කියලා. නමුත් මම දැනගත්තට හදන එක හොඳ නෑ කියලා මට එකපාරට එක නතර කරන්න බෑ. හේතුව මොකද්ද? මගේ චිත්ත මූලෙටම මේක පඳු ගහිලා ඉවරයි. ඒක නිසා දැන් මට සිද්ධ වෙනවා මේක අනිත් පැත්ත ගහන්න. එහෙනම් මෙතෙන්දී මට ලැබිච්ච අවබෝධයක් තියෙනවා. මේක හොඳ නෑ කියලා. මේක ආස්වාද නෑ. මේක පෙළනවා. මෙතන තියෙන තනිකර පෙළිල්ලක් කියලා මට දැන් තේරෙනවා. මෙතන තියෙන තනිකර පෙළිල්ලක් නම් මෙන්න මෙතන තියෙන එක. මොකද පින්වදනි හොඳට මතක තියාගන්න මේ භව කියන තැන තියෙන උපාදානස්කන්ධ. හොඳයි කියලා ගත්තේ පංචස්කන්ධ. හොඳයි කියලා ගත්තේ ස්කන්ධ. මේ භව කියන තැන තියෙන්නේ උපාදානස්කන්ධ. උපාදානස්කන්ධ කියලා කියන්නේ සිංහතුනි වැඩේ වැරදුනාට පස්සේ පේන දුකට. ඒක දුක ගොඩ නැගිලා ඉවරයි දැන් ඒක. ස්කන්ධ කියලා කියන්නේ දුක නැතුව සාමාන්‍ය අවස්ථාවයක තියෙන්නේ. ඒක පෙළන සුළුයි. ඒක පෙළනව නෙමෙයි. ඒක පෙළන සුළුයි. මොකද්ද පෙළන්නේ? අන්න. උපාදානස්කන්ධ පෙළනවා. ස්කන්ධ පෙළන සුළුයි. පංච උපාදානස්කන්ධා දුක්ඛ. හරි. ඒක දුක. දුකයි. ස්කන්ධා දුක්ඛා තියනද? ඈ? නෑ. ස්කන්ධ දුක් දෙන සුළුයි. පෙළන සුළුයි දුක් දෙන සුළුයි අසාරයි මොනවද? ස්කන්ධ. උපාදානස්කන්ධ පෙළනවා දුක් දෙනවා අනාථ කරනවා. උපාදානස්කන්ධ කියලා කියන්නේ ගිනි ගොඩවල් තනි කර ගිනි පත්තු වෙච්ච පින්විත. මේ තියෙන්නේ හොඳට වේලිච්ච දර. ඒක හරියට වේලිච්ච දරයි ඇවිලෙන දරයි වගේ පින්විතනේ. ස්කන්ධයි උපාදානස්කන්ධයි අතර වෙනස. ස්කන්ධ ගිනි දෙන්නේ නැහැ. ස්කන්ධ ගිනි දෙන සුළුයි. බය වෙන්න ඕනේ ස්කන්ධ වලට නෙමෙයි. බය වෙන්න ඕනේ නැහැ. බය වෙන්න ඕනේ තණ්හාවට. ඒව හොඳයි කියලා ගන්න එකට. මොකද දෙන්නේ තියෙන අරවට ඉතින් බය වෙලා වැඩක් නැහැ. දැන් ඉතින් බිඳවනවන්නේ. උපාදානස්කන්ධ හැදුණා කියන්නේ දැන් ඉතින් බිඳවනවා. බය වෙන්න ඕනේ මොකටද? අර පෙළන සුළු ඒවා ආස්වාදයි කියලා පේන එකට නැත්නම් ගන්න එකට. මොකද ඒක ගත්ත ගමන් ඒකට තණ්හ වෙනවා. ඒ කියන්නේ බය වෙන්න ඕනේ පිංගුතුනි වැරදි දෘෂ්ටියට, වැරදි සංඥාවට, වැරදි චිත්තයට. ඒක තමයි ඔබ අවසාන වශයෙන් දුකට අරගෙන ඉන්නේ. මොකද ඒක වැරදි දෘෂ්ටියෙන් ගත්ත ගමන් පිංගුතුනි ගිනි අර ගින් මහා ගිනි යවිලෙන සුළු පෙට්‍රල් ෂෝක් කියලා ගත්ත ගමන් මොකද වෙන්නේ? ඇවිලෙනවා. මේ ඇවිලෙන පාර තමයි මේ තියෙන්නේ. බව කියලා කියන්නේ දැන් ඇවිලිilla. වේලිච්ච දරයි ගිනි ගන්න දරයි වගේ. ඒක නිසා පින්විතනේ ස්කන්ධයන්ට ගරහන්න යන්න එපා. සමහරු ඉතින් කියනවා පින්විතනේ සමහර දේශනා ඇති ඕනේ තරම් සමහර පිරිස් ඇවිල්ලා මාත් එක්ක කතා කරලා තියෙනවා මෙහෙම මෙහෙම දේශනා තියෙනවා කියලා. ඉතින් මං කියන්නේ ඉතින් දේශනා තිබ්බට මොකද? සමහර දේශනා තියෙනවා කියලා කියනවා පින්විතනේ. ඔබ මේ වහලා තියෙන විදිහක් නැහැ. මොකද හේතුව? දේශනා පස්සේ ලෝන පිරිසක් නම් ඉතින් මෙහෙ ඇවිල්ලා වැඩ නැහැ. නිවනට යන පිරිසක් නම් විතරක් මෙහෙ ඉන්න කියලානේ කියලා තියෙන්නේ. දේශනා හොය හොය යන පිරිස් දාන්නේ දෙන්නේ ඉන්නේ. බණහන් ඉන්න ඕනේ. නිවන් දකින්න ඕනේ පිරිස දාන මේ මේකට එන්න. දාන්නේ නොදුන්නක් කමන්නේ. පිංගතනේ සමහර දේශනාවල සඳහන් වෙනවලු මේ ස්කන්ධයෝ කියලා කියන්නේ මහා භයානක දේවල් මේ ස්කන්ධයෝ අයින් කළ යුතුයි කියලා. එහෙම ලූපින්ගත පරිස්සම් වෙලා ඉන්න. මට නම් කිසිම අවශ්‍යතාවයක් නැහැ හොයලා බලන්න කවුද කින්ද මන්ද කියලා. පිංගතනේ මොකද හේතුව? මම මේ බණ හැරෙන්න කාගේවත් බණ අහන්නේ නැහැ. මම මගේ ගුරුවරයාගේ බණ නේ අහන්නේ. එතකොට අහුවෙන්නේ ගුරු පරම්පරාවෙම විතරයි. අන්නේ ගුරු පරම්පරාවල දේවල් එක්ක මිශ්‍ර වෙන්නේ නැහැ. මට සත්‍යයි නම් ඒක මට මඟ වැඩෙනවා නම් මට දැනෙනවා නම් මම විමුක්තිය කරා ගමන් කරනවා කියලා. හරි. එච්චරයි. හොයන්න අවශ්‍යතාවයක් නැහැ. සංසාරයක් හෙව්වනේ. දැන් අවශ්‍යතාවයක් නැහැ. ඉතින් කවුරු හරි කෙනෙක් ඇවිල්ලා එහෙම කිව්වට පස්සේ ඉතින් මට අහන්න තියෙන ඉතින් මහත්යෝ ඉතින් එහෙම බන්න තිබ්බට මොකද? දැන් සුපර් මාකට් එකට ගියාට පස්සේ පින්විතෙන සුපර් මාකට් එකේ තියෙන මොන බඩුද ඔබ ගන්නෙ? ඈ? ඈ ඔබ කියනවා දැයිලා කතා කරන්නේ. හරි අසාධාරණයි. අපි මේව ගන්නාවේ නෑනේ. මොකටද මේව දාලා තියෙන්නේ මේ ෂෙල්ෆ් වල? අහනවද? නෑ පින්විතෙන ඔබ ගියේ බඩුව ගන්න එච්චරයි. එන අන්තර්ජාලය කියන්නේ සුපර් මාකට් එකක් නිකන්. ඔබට ඕනේ කරගෙන නිකන් ඉන්න පින්විතෙන එච්චරයි දෙන්නේ. මොකද අන්තර්ජාලයේ මේ බණක් තියෙන්නේ. ඒකද අන්තර්ජාලයේ පා නෙමෙයි. මේක අරගෙන ඉවරලා මේක කරගන්න පින්විතෙන. දැන් ඔබට හොඳ ආකාරම තේරෙනවා පින්විතෙන. මේ ස්කන්ධයන්ගේ දෝෂයක් මෙතන නැහැ. ස්කන්ධය මොනව කරන්නේද? අරිහතුන් වහන්සේලාට ස්කන්ධ තියෙනවනේ. ස්කන්ධයන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි මේ තියෙන්නේ පින්. මේ ස්කන්ධයන්ගේ ඇත්ත ස්වභාවය දන්නේ නැතුව මුලාවට වැටුණා. ඒක ආස්වාදයි සපයි සාරයි කියලා ආවට පස්සේ පැවැත්ම සුභයි කියලා. පැවැත්ම හොඳයි කියලා. ඔන්න ඔතන තමයි ගිනිගොඩපත් උනේ. පැවැත්ම හොඳයි කියලා. පැවැත්ම හොඳයි කියලා ආපු ගමන් දැන් ඒකට කැමති වෙලා ඒක ඕන වෙලා තියෙනවා. ඔන්න ප්‍රශ්නේ. එහෙනම් පින්විතනේ. තේරිච්ච ටික පොඩ්ඩක් මනසිකාර කරන්න ගෙදර ගිහිල්ලා. ආයි දවසක පොඩ්ඩක් සුළුවට කතා කරනවා. දැන් මේක ඕනේ පුළුවන් තරම් සුළුවට කතා කරා. ගැඹුරට කතා කරන්න ඒවට සම්බන්ධ වෙන්නවත් එපා පින්. හොඳ අපරාධ නිකම් වැහිලා යනවා. පොල් කඩන කෙනාට නිවන් දකින්න පුළුවන්. ගල් කඩන කෙනාට නිවන් දකින්න පුළුවන්. කක්කුසි හොදන කෙනාට නිවන් දකින්න පුළුවන්. අධ්‍යාපනයේ මාත්‍රයක්වත් වුණ නැහැ පින්වද නිවන් දකින්න. මොනව තේරුම් ගන්නද පින්වද? ඒකයි මම ඔබට කියන්නේ මොනව තේරුම් ගන්නද? ඩිග්‍රී එකක් අරන් එන්නේ. මේකේ මොනව තේරුම් ගන්නද? සංස්කෘත කරලා දුන්නට පස්සේ නම් ඉතින් මේක කරන්න පුළුවන් කාට විතරද? මහාචාර්ය වරුන්ට විතරයි. මේ මේනික තේරුණා නම් එහෙමයි බුදු තේරුම් නැත්නම් අපි ඊළඟ දවසේ කායි තේරුම් ගමු. එහෙනම් දැන් අනිච්ච සංඥා තමයි මේ විස්තර කළේ. මෙන්න මේ අවබෝධයෙන් පින්වතුනි රූපං අනිච්ච රූප මෙතනට එනකොට උපාදානස්කන්ධ වෙලා එන්නේ. ඒ කියන්නේ දැන් කඳට ගිනි අරන්. මෙතන තියෙන්නේ ගිනි ගන්න සුළු කඳ. මෙතන තියෙන්නේ ගිනි ගන්න සුළු දර කොටේ. මෙතන තියෙන්නේ ගිනි ගන්න දර කොටේ. එහෙනම් රූපං අනිච්චා, වේදනා අනිච්චා, සංඥා අනිච්චා, සංඛාරා අනිච්චා, විඥානං අනිච්ඡන්ති. ඉති ඉමේසු පංච උපාදානස්කන්ධේසු. අන්න එතන උපාදානස්කන්ධ ගැන කියවෙනවා. සු අනිච්ඡානු පස්සී විහෙරති. අනිච්ඡානු පස්සී රූපං අනිච්චා, වේදනා අනිච්චා, සංඥා අනිච්චා, සංඛාරා අනිච්චා, විඤ්ඤාණං අනිච්ඡන්ති. ඒ කිව්වේ රූපය පෙළනසුලේ, වේදනා පෙළනසුලේ, සංඥා පෙළනසුලේ, සංඛාර පෙළනසුලේ, විඤ්ඤාණ පෙළනසුලේ. ඔන්නෝය ස්වභාවයෙන්, ඔන්නෝය කියන පෙළනසුළු ස්වභාවයෙන් මේ උපාදානස්කන්ධ බවට පත් වෙන්න තියෙන චන්දරාගය පහ කරගන්න. අනිච්චයට අනුව පහ කරන්න. මොකද්ද? ස්කන්ධවලට තියෙන චන්ද රාගයේද? ස්කන්ධවලට ඇති වෙච්ච චන්ද රාගයේද? එහෙම නැත්නම් උපාදාන ස්කන්ධවලට ඇති වෙච්ච චන්ද රාගයේද? බොහොම හොඳයි. එතන ස්කන්ධවලට කොහෙද චන්ද රාගයක් තියෙන්නේ? ස්කන්ධවලට චන්ද රාගයක් තියෙනවද? නෑ. චන්ද රාගය තියෙන්නේ මොනවටද? උපාදාන ස්කන්ධවලට. ඒ උපාදාන ස්කන්ධ කියන්නේ පින්විතනේ ස්කන්ධ ප්ලස් චන්ද රාගය. ඒකෙන් මොකක්ද අයින් කරන්න ඕනේ? අනිච්චයට අනුව පහ කරගන්න ඕනේ. ස්කන්ධ ටිකද චන්ද රාග ටිකද? චන්ද රාග ටික. අනිච්චානුපස්සී විහෙරති. අනිච්චයට අනුව බලමින් අර චන්ද රාග කොටස මේකෙන් පහ කළා දාන්න. එතකොට පින්විතනේ අතීත මෙච්චර කල් ස්කන්ධ වෙලා උපාදාන ස්කන්ධ වෙලා තිබිච්ච ඒවායේ උඩ සීනි කෝට් එක අයින් කළා. ඇයි සීනිනේ හොඳ නැත්තේ? නේද? යටින් දිවිච් එක හොඳයි. උඩ දිවිච් එකයි හොඳ නැත්තේ. ඒක හුරලා අයින් කරන්න. දැන් අරිහතුන් වහන්සේ ගිහි කාලේ ලබු කිරිපත් කන්න කැමති. දැන් ලබු කිරිපත් කනකොට මොකක්ද එන්නේ? මොනවද එන්නේ? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන ප්ලස් කැමැත්ත. එහෙනම් දැන් ලබු කිරිපත් වලින් එන පහ තියෙන්නේ ස්කන්ධ විදියටද? උපාදාන ස්කන්ධ විදියටද ගිහි කාලේ? උපාදාන ස්කන්ධ විදියට. දැන් ඔන්න උන්වහන්සේට කියනවා, තථාගතයන් වහන්සේ දේශනා කරනවා, මහණ අනිත්‍ය සංඥාව වඩන්න. අන්න උන්වහන්සේ රූපං අනිත්‍ය, වේදනා අනිත්‍ය, සංඥා අනිත්‍ය, සංඛාර අනිත්‍ය, විඥානං අනිච්ඡන්ති කියන සංඥාවට අනුකූලව ලබු කිරිපත්වල එවත් අර පහේ තිබිච්ච චන්දරාගය කියන සීනි කෝට් එක මකලාද අයින් කළා. දැන් උන්වහන්සේ ලබු කිරිපත් කෑම දැනෙන්නේ නැද්ද? ඇයි ලබු කිරිපත් ද අයින් කළේ, චන්දරාගය ද අයින් කළේ? චන්දරාගය. එහෙනම් ලබු කිරිපත් තාම කෑ හැකි උන්වහන්සේට වැළඳ හැකි. නැත්නම් මොකද්ද? අන්න සිංහතනි, උපාදානස්කන්ධයන්ගේ තියෙන අර චන්දරාග කියන කොටස අනිච්චට අනුව පහ කරන්න කියලායි ඔන්නතන දේශනාවේ තියෙන. ඒ කියන්නේ ඒ අටකැලලා මතක කරලා දාන්න. ඔබට තියෙන්නේ මොකද්ද? රූපං අනිච්චා, වේදනා අනිච්චා, සංඥා අනිච්චා, සංඛාරා අනිච්චා, විඥානං අනිච්චා. ඔකන සිංහලෙන් රූපය පෙළෙන සුළුයි, වේදනා පෙළෙන සුළුයි, සංඥා පෙළෙන සුළුයි, සංඛාර පෙළෙන සුළුයි, විඥාන පෙළෙන සුළුයි. ඕනනම් හිතෙන් හිතා ගන්නව මොකද්ද? මේ බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙන්නේ මෙන්න මේ කොටසට අනුව මේවට බැඳි චන්දරාගයක් තියෙනවා නම් මේක පෙළෙන සුළු බව සිහි කර කර ඒ චන්දරාගය අයින් කරගන්න කියලා. ඇයි චන්දරාගය ආවේ? මේක ආස්වාදයි කියලා සිහි කරපු නිසා. එහෙනම් චන්දරාගය යවන්න නම් මේක මොනවයි කියලා සිහි කරන්න ඕනේද? පෙළෙන සුළුයි කියලා සිහි කරන්න. මෙච්චර සරලව දහම තියෙද්දි ඇයි පින්වතුනි අපබ්‍රංශ වලට යන්නේ? මේකයි ලෝකේ තියෙන ඔක්කොම බණ අහලා නිවන් දකින්න පුළුවන් දවසක් ඔබට එයි. මම ඒක කිව්වේ ඔබට නෙමෙයි, මේකත් තව අහන්නේ. මම ඒ හැමෝගෙම ඉල්ලන්නේ එකම එක දෙයයි. තව ස්වාමීන් වහන්සේ නමක් හෝ ගිහි කෙනෙක් දේශනා කරන දහමේ හරි වැරදි ඇවිල්ලා මගෙන් අහන්න එපා. එයි මම ඔබට කියලා තියෙන්නේ මේ ගේට්ටු ඇසුරට වරෙව් කියලා මේක කරගන්න. සියලු දෙනාට දම්පැන් පූජ කරන්න. නිවන උදෙසා එක්කෝ එහෙ නතර වෙන්න, එක්කෝ මෙහෙ නතර වෙන්න. මොකද ගුරුවරු දෙන්නෙක් එක්ක මේ ගමන කරන්න. ගුරුවරු කියලා කිව්වේ දර්ශන පුද්ගලයෝ එහෙම නෙමෙයි. අපි යන්නේ එක ගුරු පරම්පරාවක ක්‍රමයට. ඒක අපිට අහුවෙච්ච විදිය. අනිත් ඒවත් හරිය ඇති. මගෙන් අහන්න එපා. මොකද මේකෙන් ඒවට උත්තර දෙන්න ගියාම පිරිසගේ හිත රිදෙනවා. ඊට පස්සේ ඒ පිරිස ඊට පස්සේ දිගින් දිගටම පහර දෙනවා. ඉතින් ඒ පහර අපිට වදිනවා, කියන්නේ රිද්දේනවා. මට මතකයි මොන්ටිසෝරි ළමයි. හරි. අහෝ ගුරු හිමියනි, ඔබව මට සිහි වුණා. බියකරුයි මේ සසර, තවත් නම් ඉනු එපා. ප්‍රෝටීන යයි සිතා මාළු ගන්නට ගියා. මාළුවාගේ කටේ තවත් පොඩි මාළුවෙක්, කඩටගත් ආහාරේ ගිල ගන්න බැරි වෙලා කළ කර්ම ඵල දීලා මරු ඇවිත්ගෙන ගිහින් සිහි වුණා මරණ සති. කඩටගත් ආහාර ගිලින්නට නම් බැරි, මගේ බත් පතට දැන් කුමට නම් ප්‍රෝටීන. කවි සංකල්පන මේක මුලින් එකයි මැදින් එකයි යගින් එකයි කියමු. පිටුව හතරක් තියෙනවා කවි සංකල්ප. කොහේ වෙන්නේ මේවා ලියන්නේ? දැන් මේකෙදි මේක කවියට නැගිච්චා කෙනා සසරේ ගිනි දකින්න ඕනේ. මං හිතන්නේ එහෙම වෙන්නේ නැති. මරණ සතියයි දකින්න ඕනේ. ප්‍රෝටීන් අඩංගු ආහාර ගන්නවද නැද්ද කියන එක ගැන සිහියට ගන්න යන්න එපා. ඕනනම් ගන්න, නැත්නම් නොගෙන ඉන්න. ගත්ත කියලා ගුණේ වැඩෙන්නෙත් නැහැ. නොගත්ත කියලා ගුණෙන් පල්ලෙහා වෙන්නෙත් හෝ වැඩි වෙන්නෙත් නැහැ. ඔය එකක්වත් අදාළ ඒවා නෙමෙයි නිවලට. දැන් ඉතින් ඒව ඔබ දන්නවනේ නේ? ඈ බෞද්ධයා විසින් මස් මාංශ කෑයිද නැද්ද? ඔබට දැන් තියෙන ඔබෙන් ඒ ප්‍රශ්නේ ඇහුවත් කෙලින්ම කුණු ගොඩට දාන්න. ඇයි? මස් මාංශ සම්බන්ධව කතා කිරීම බෞද්ධයාට කැප නොවේ. ප්‍රාණඝාතයේ සම්බන්ධව ඇහුවොත් ප්‍රාණඝාතයේ කොහොමදවත් කරන්න එපා. ආලවක අඟුල් මල් අසා ඇත ඒ කතා. ඒ හැමට වඩා මට නරක ගති ගුණ තිබුණේ. නිකරුණේ ගලා ගිය දිවි මගට අරුද්දී ඒ උතුම් රැකවරණ සංඝසරණ මට ලැබුණේ. හිරුට පෙර අවදි වී ඇඳෙන් බැස බුදුන් වැඳ සියලු ප්‍රාණීන් ගැන ටික වෙලාවක් හිතමි. බුදු පියා කියා දුන් අමා ධම් මගේ යන මගේ ඇති ඌ වෙනස තුටින් සිහිපත් කරමි. සියලු ලෝ සතුන් වෙත මෙත් සිතක් පතුරවමි. වස්වියේ යනන විට වාඩි වී පාඩුවේ ඇස් දෙකත් පියාගෙන හොඳින් නෑ ගමන් යමි. නෑ ගමන් ඒ කියන්නේ දේශනාවල කියපුවා නේද? නෑ ගමන් යන්න කිව්වා මතකයි. වනමලින් සරසලා රන් විමන් මව මවා තුරුණුවන් වඩමවා මහා දන් පිරිනමමි. වන ස්වාමීන් වහන්සේලා දේශනා කරපු දේවල් සිංහද හරි වටිනවා. කොච්චර රැකියාවේ ඉසිඹුලත් ඒ පුංචි වෙලාවෙත් දම්පදයේ බොදු පියම මගේ දෑතට ගනිමි. නිමාවක් නැති කතා යහළුවන් කරන විට නිසරු බව කතාවල හොරෙන් සිහිපත් කරමි. කිසිදු වෙනසක් නැතිව මම හොඳින් රඟපාමි. අන්න වටිනවා. කිසිදු වෙනසක් නැතුව ඒගොල්ලොත් එක ඉන්නවා. එකට බත් පතානා සැවම කන්නට යද්දි පළමු කට නොකා මම ටික වෙලාවක් අනමි. කාටවත් නොදැනෙන්න ප්‍රත්‍යවේක්ෂා කරමි. කොච්චර වටිනවද බලන්න. මෙන්න දැන් දහම් සංකල්පන මෙන්න මේ පටිභාන ඥානයේ පිංගතනේ. මේ පටිභාන කාවිත්තේ කවි සංකල්පන මේ නැගෙන්නේ. ඒ මහා ධම්මරුත මගේ සිත් හදාරන පුංචි දැරිවියන්ටත් ටිකෙන් ටික කියා දෙමි. කාට හෝ යම් විටක උදව්වක් අවැසි නම් නොපමාව නොපැකිලව මම උදව්වක් කරමි. සිනහ පිරිසුහද බව හැමෝටම බෝ කරමි. හදමස් දන් දෙනවා. දහම් මග අරගන්න කවුරු හෝ ලෑස්තිද කියා මා හැම විටම හොඳින් විමසා බලමි. බින්දෙනි අර මේ සිරිමත් මගේ සකේ කියන කවි පන්ති අයින් කළා. දැන් මේ වසිලවස් එකට දාන්න කාලේ මේ දින තියෙනවා. මේක හරි වටිනවා මේක. gedara a savas kala paya ganan waru ganan amatakai sielu de daham shravane karami. noyek wanamal kada lassanata sakas kara pam pahan suwanda dum පුදා බුදු හිමි වඳිමි. පසුව ටික වෙලාවක් මගේ ඇති ඕනෑකම් අවස්ථා සසඳමින් මනසිකාරය කරමි. කයේ ඇති ආදීනව හොඳින් සිහිපත් කරමි. නැවත ලෝ සතුන් වෙත මහා මෙත පතුරුවමි. මහල වූ පියතුමට, කලන මිතු සැමියාට, අරිය කුල ඒ සිතා හොඳින් සංග්‍රහ කරමි. හරි වටිනවා. කාන්තාවක් මේ. ඒ කියන්නේ සියලු කාන්තාවන්ටත් පිරිමින්ටත් මෙන්න මේව තමයි තියෙන්නේ. මොනවාද ආදර්ශ? අස්කරන පිහදාන අතුගාන සෑම විටම හිතක් පිරිසිදු වෙන්න කියා නිතරම සිතමි. බල්ලන්ට, පූසන්ට, දුකටපත් මිනිසුන්ට හැකියාවක් හැම විටම ආදරෙන් පිරිනමමි. යමක් දෙනකොට දෙකින්ම දෙන්න. මනුස්ස ලෝකේ හෝ තථාගතයන් වහන්සේ වැඩ ඉන්න සමයේ ඉපදිච්ච තිරිසනක් දීසි පහසු කෙනෙක් නෙමෙයි කියලා හිතන්න. දෙවි බමුන්, යක්ෂයන්, සකල ලෝ සත්ත්වයන් මාව යහ මගටගත් ඒ උතුම් යතිවරුන් හදවතින් සිහි කරන් එකතු කළ මහා පින් අනුමෝදනා කරමි. රාත්‍රියට කරන පුණ්‍ය අනුමෝදනා. දෙක වෙලාවක් මෙම ඒ මහා ගුණ සපිරි අරිහතුන් වහන්සේ මාතුලින් දකින්නේ මේ කියනවන ඔක්කොම අහනවා. ශාන්තයි, ප්‍රණීතයි, නිවනටම හිත සවමි. නිවන සිහි කරමින්ම නැවත නින්දට වැටෙමි. සිරිත් මල්දම අතහැරාබි සංකාර, ගෙන කුසල සංකාර ටිකෙන් ටික දිනෙන් දින නිවෙන්නට වෙරදරමි. සිංහතනි මෙන්න පෑහෙනවන මේක කරන කෙනාට සල්ලි කොච්චර තියෙනවද? උගත්කම්, ලස්සන, වයස නැතිවෙන්නේ නැහැ. අපේ ඡන්දය අපි දානවා. මේක නිසා තව බණ කිව්ව හැකි පින්වතුනි අවුරුදු 5ක් ඔබට මට. මේ කෙනෙක් මේක නිසා. ඔබ හැමෝම මෙහෙම තමයි. මේ කෙනෙක් මෙහෙම නිසා තව අවුරුදු 5ක් බණ කිව්ව හැකි. ඇයි? පෑහෙන මිනිස්සු ඉන්නවා සින්න. දහබළු වැඩ කරන තිරිසන් වගේ ලෝකේ උත්තරීතර මිනිස්සු බිහි වෙනවා සින්න. ඔබ වගේ. මම හැමෝගෙම බලාපොරොත්තු වෙන්නේ ඔන්න ඕක. මට වෙන කිසි දෙයක් වැඩක් නැහැ සිංහල. මට පුළුවන් වෙන්න ඕනේ සිංහසනි. අපේ අම්මා ඉස්සර අපිට හැමදෙස්සම කියනවා උඩ සාක්කුවේ දාගෙන යන්න පුළුවන් එකෙක් වෙයන් කියලා. සාමාන්‍යයෙන් උඩ සාක්කුවේ මොනවද දාන්නේ? ඈ? ගොඩක් සමාජයේට ඒ පේන්න දාන එකනේ. ඒක දාන්නේ මොනවද සාමාන්‍ය? ඈ? නම් පරණ කසි ගබල් පෑනක් එහෙම දිනවන ඕක උඩසක් වේදායි අයද නෑ හිමිට අඟ ගන්නවා ඇස්සේ අර තියෙන අර මහ වටින පෑන් ඒකක් එහෙම දිබ්බොත් මොකද කරන්නේ? ඒක මෙතන ගහගෙන යන්න උඩසක් වේදාගෙන යන්න පුළුවන් කෙනෙක් වෙන්න කියලා මම ඔබට කියන්නේ සිංහතට. සත්පුරුෂයන් වහන්සේලාට පෑහෙන කෙනෙක් වෙන්න. පෑහෙන්නේ වෙන මොකකින්වත් නෙමෙයි, උතුම් ගුණවලින්. ඔබගේ දරුවා මෙහෙම කෙනෙක් කරන්න සිංහසනි. දිව්‍ය ලෝකෙන් ඒ කසාද බඳින්න. ඊට කලින් ඌ අපි ගන්නවා අපි ගහට. දිව්‍ය ලෝකෙට කලින් ධර්මය ඔබ එකෙන් එයි. කරත්තයක් සරසගෙන. ඌ පැවිදි කරන්න. හරි වටිනවා සිංහ. මේක ප්‍රචාරය කරන්න තරම් වටිනවා. මේ දින දර්ශනයක්. තමන්ගේ දින කැලෙන්ඩරය නැත්නම් දින පොත තමන්ගේ දිනේ කරන වැඩපිළිවෙල. හරි වටිනවා. මේක එකිනෙක ලිව්ව හැමෝම කරනවා ඇති කියලා මම විශ්වාස කරනවා. ඒකයි කියන්නේ පිටතින් පෑහෙන්න ඉන්න. වෙන කිසිම දෙයකින් නෙමෙයි. ඔබ දන්නේ මගේ හැටි ඒකද? මං කොච්චර ඔබත් එක්ක හොඳට කතා කළාද? මං ගරු කරන්නේ ගුණයට විතරයි. මම ඔබ ඉදරින් දන්නේ කොච්චර කවද? මං ගරු කරන්නේ ගුණයට විතරයි. ඒකට මං හිතනව නෝපෙන්ද? මං ඉදරක් නෙමෙයි මං හිතන. මේ සියලු දෙනා වහන්සේලා එහෙම තමයි කරන්න. හරිම වටිනවා. දැන් පුළුවන් ද කාන්තාවන් පහත් කියලා කියන්නේ? කොහේ කියන්නද සිංහල? මොකද මේක කරන අය කී දෙනෙක් මෙතන ඇද්ද? කොහෙද පහත් කියලා කියන්නේ? ඔබ අය කාන්තාව වෙන්නේ නැහැ සිංහල. මේ අන්තිම කාන්තාවන් තමයි. ඔබ මේක කරනව නම් නැත්තම් ආයි මනුස්ස කාන්තාව වෙන්නේ නැහැ. තේරුම් නැද්ද කියද එක? එහෙනම් අඳන්නේ නැහැ. මේක මේ වගේ ඒවා ඔබ කරනවා නම් පින්විතනේ ඔබ ආයි කාන්තාව වෙන්නේ නැහැ. මේක ඒවා කරන්නේ නැත්තම් ඔබ ආයි මනුස්ස කාන්තාව වෙන්නේ නැහැ. කියන්න බෑනේ පින්විතනේ මේ වචනේ හොඳ නැහැනේ. නේද? ඒකයි හොඳයි. ඕ අරක ආයෙ ඇවිදilla. ඒක අපි ඊළඟ සතියේ කරමු. මේ එක එක ධන කුවේරිය විඳපු දුක් ගැන ලියවිච්ච ටිකක් අපි ඒක කියවමු ඉලක් ලැබිච්ච වෙලාවට. හොඳයි. මොනවද තව? දොළොස්තර කරයි. හා. එතකොට අර ජනවාරි පළවෙනිදා දෙසැම්බර් 31 වෙනිදා මේ දවස් වෙන් කරගන්න. ඒ වගේම මේගොඩනේ අපි තාරංචි වුණා. ඔය පිරිත් දේශනාව එහෙම තියෙන වෙලාවේ රාත්‍රියේ දානමේ පුණ්‍යක්‍රියාවක් එහෙම සිද්ධ වුණා කියලා. බලන්න නිර්මාණශීලීව පින් කරන පිරිස. රාත්‍රියේ ඔය කොහේ හරි තියෙන බේකරියකින් කෑම ටිකක් ගෙනහල්ලා ඒ ඉන්න පිරිසට කන්න බොන්න දෙන්න. පුදුම නිර්මාණශීලී හැකියාවක් මෙතන. හිතාගන්න සිව්වනක් පිරිසෙන් උපාසක උපාසිකා කියන පිරිසට දානයක් දී ගන්න පුළුවන් වෙනවා පින්විතේ මේ වෙලාවට. දැන් ඉතින් ඒකින්ද බේකරු මේ ලංකාවේ දෙන බේකරි ඔක්කොගෙම මෙහෙන් කෑම ගේන්න එපා. මම කිව්වේ පින්විතේ ඒ කරපු උත්තරීතර කවුරු හරි එහෙම එකක් කළාලු. නිකලේ කවුද කියලා දැනගන්න ඕනේ නැහැ සේන. එහෙම එකක් කළාලු. එහෙනම් අන්නේ කරපු එක කොච්චර වටිනවද කියලා හිතන බලා. කොච්චර පින් කරගන්න පුළුවන්ද කියලා. මේ භාවනා වල තනන තියෙනකොට පින් දෙන සමහර මහත්තුරු නෝනහරු ඉන්නවා. කෑම හදලා ගෙනත් දෙනවා. ඔයි මොනවා හරි කැවිලි. සමහර පිරිස් ඉන්න එළවලු අර එහෙම ගෙනත් දානවා. ඒ අයට කන්න කියලා. පුදුම පින් කරගන්නවා පින්විතර මිනිස්සු. ඒකයි කියන්නේ මේක මහා පින්කෙතක්. මේ මිනිස්සු ඔක්කොම එකතු වෙලා වහන්න හැදුවේ පින්විතර මොකද්ද? පින් බලාගාරයක්. අද මේ විශ්ව ලෝක ධාතුවට මහා පින් වපුරවන පින් බලාගාරයක් තමයි වහන්න හැදුවේ. තාත්තා බලාගෙන ඉන්නේ. මම ඉතින් නිතර තාත්තට කියනවා. තාත්තේ මල්ලි නංගි පව් තාත්තේ නොදැන නිකලේ සමාව දෙන්න කියලා තාත්තා කියලා යනවා. අහුනොත් ඔය මල්ලිලා නංගිලා ටික මං කොහොම හරි තාත්තගෙන් බේරනවා සිංහද. බේරගන්න බැරි වුණොත් තාත්තා ඉන්නේ හරි තරහේ. මොනවා කරයිද කියලා හිතාගන්න බෑ. කරපු වැඩේ ගොඩාක් වැරදි. හොඳයි. එහෙමනම් පුණ්‍ය අනුමෝදනාව කළා. අවිදේශනාව හමාර කරමු. පොරොන්දු පරිදි ආර්ය මෛත්‍රී අපි සෙනසුරාදාට වැඩමු. Thank you. හොඳයි පින්වතුනි, එහෙමනම් උදේ ඉඳලා මෙහෙ මොහොත දක්වා සද්ධර්මයේ දේශනා කිරීමෙන්, දහම් ශ්‍රවණය කිරීමෙන්, දහම් මනසිකාර කිරීමෙන්, බුදු ගුණ සජ්ජායනා කිරීමෙන්, බුද්ධ පූජා පැවැත්වීමෙන්, සිවණක් පිරිසට ආරක්ෂා සම්පත්තිය සැලසීමෙන්, දානමාන ආදී කුසල ක්‍රියාවන් සිද්ධ කර ගැනීමෙන්, ඒ රැස් කරගත් ආ වූ සීලම පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තියෙන් පළමු කොට මෙම ආරාමයේ වැඩවාසය කරන්නා වූ සීලම භික්ෂුන් වහන්සේලාට, අනගාරිකයන්ටත්, ධර්මයේ යොබයි පුණ්‍ය භාරයට සම්බන්ධව කටයුතු කරන්නා වූ සෑම සිළු දෙනාටත්, නිරන්තරයෙන් සිව්පසෙන් අපෝපස්ථාන කරන්නා වූ සීලම දායකකාරකාදී පින්වත් පිරිසටත්, ඒ වගේම ලෝකේ කොහේ වෙතන ඉඳගෙන මඟ වඩන්නා වූ සීලම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කෙන සිවණක් පිළිසලත්, ඒ වගේම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ උන්නති උදෙසා මහත් වූ අපකපීමකින් කටයුතු කරන්නා වූ උත්තරීතර මහානායක අනුනායක ආදී වශයෙන් ලෝකත්‍රයෙන් වැඩ වාසය කරන්නා වූ උත්තරීතර මහා සංඝරත්නයත් සිහිපත් කරගන්න, ඒ වගේම මේ භාවනා වැඩසටහන සාර්ථක කරගෙන උදෙසා නන්නයරුන් සහයෝගය දක්වා වූ සෑම සිළු දෙනාමත් සිහිපත් කරගන්න, ආහාර පාන සකසා පූජා කළා වූ පිරිසක් ඉන්නවනම් ඒ සෑම සිළු දෙනාටත්, ඒ වගේම ඉදොම් හිටුන් සැපෙව්වාව පිරිසක් ඉන්නවනම් ප්‍රවාහන පාසුකම් සැපෙව්වාව පිරිසක් ඉන්නවනම් ඒ වගේම සිව්වනක් පිරිසට ආරක්ෂා සම්පත්තිය සැලසුවා වූ ඒ සෑම සීළු දෙනාටත්, ඒ වගේම වැසිකිලි කැසිකිලි සෝදා පවිත්‍ර කිරීම ආදී කොට ඇති ඒ සෑම සීළු දෙයටම යටිදල පාසුකම් අංශයෙන් සහ සම්බන්ධ වෙලා කටයුතු කරන්නට හිතුනා වූ ඒ සෑම සීළු දෙනාටත්, ඒ වගේම තථාගතයන් වහන්සේගේ උත්තරීතර ධර්මකාය උදෙසා මනරම් මණ්ඩපයක් ඉදි කරමින් ඒ උදෙසා අපකප වේලා කටයුතු කරන්නට හිතුනා වූ ඒ සෑම සීළු දෙනාවත් සිහිපත් කරගන්න, ඒ වගේම මේ විහාරස්ථානයේ ගොඩනැගිලි දිකිරීම උදෙසා කුටි ආදී වශයෙන් දේවල් පූජා කිරීම ඉදි කිරීම උදෙසා ගඩොලක් ගඩොලක් ගන්න මේ ස්ථානෙ ගෙනලා බඳලා කළ සකස් කරන්නට හිතුනා වූ ඒ උදෙසා සහ සම්බන්ධ වේලා කටයුතු කළා වූ ඒ සෑම සීළු දෙනාම් සිහිපත් කරගන්න, මම්මාවත් සකස් කිරීමේ ඉඳලා ඒ සෑම සීළු දෙයටම සහ සම්බන්ධ වේලා කටයුතු කළා වූ ඒ සෑම සීළු දෙනාමත් සිහිපත් කරගන්න, ඒ වගේම ඔබගේ ජීවිතුන් අතර ඉන්නා වූ අම්මා තාත්තා දුව දරුවන් වැඩිහිටියන් සේවක සේවිකාවන් ස්වාමි දරුවන් ස්වාමීන් වහන්සේ ඇතුළු කොට ඇති සීළු දෙනාමත්, ඒ වගේම මේ රට ආරක්ෂා කරන, රට සංවර්ධනය කරන, රට පාලනය කරන්නා වූ ඒ සීළු දෙනාම සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත් ආ වූ සීලම පුණ්‍ය ගංගා කුසල ගංගා, ඒ ඇකෙදෙත් විහිදුල වතුල හරිනේ පින් විහි දීප ඇතිරී යාමෙන්, ඒ අරත් වැඩි වැළඳී ඉන්නා වූ සීලම ග්‍රහ පොළපද්‍ර දෝසාන්ධකාර ඇස්වා කටවා හෝවා හවුල් දේවල සංක සංකා දෝසාන්ධකාර යක්ෂ දේත විසාච මලගෙවල කුම්බා අණ්ඩා දෙකින් මැද පැමිණි දෝසාන්ධකාර ශරීරයේ සත්ත දාස දූෂ්‍ය වීම මැද පැමිණියා වූ රෝගාබාධ දෝසාන්ධකාරය තුර කොට ඒ සෑම සීළු දෝසාන්ධකාරයම ගසා දූරින් භූත වේත්වා දසකුසලේ මිදෙත්වා දසකුසලේ වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම කරත්වා නිබ්බාන පරම සුඛෙන් සුඛිත තර වේත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම මෙතන මොහොත කර සිහිපත් කරගන්න සක්‍රදේවෙන්තුමා ප්‍රධාන තාවතෙන් ශ්‍රී ලෝක වාසී සීලම දේව මහ රජවරු පරිවාර සේනා පිරිචාතු මහ රාජකීය රාජ්‍ය කරන්නා වූ සුදරාෂ්ට විරුල්ල විරූපාක්ෂ වෛශ්‍රවණය කියනව සතරවන්න දරුවන් ප්‍රධාන සීලම් පරිවාර සේනා පිරිස, ඒ වගේම සිවණක් පිරිසට නිරන්තරයෙන් ආරක්ෂා සම්පත්තිය සලසන්නා වූ සීලම දේව මහ රජවරු පරිවාර සේනා පිරිස, රුක්ෂ දේවතා පිරිස, භූමාර දෙවියන්ගෙන් පටන්ගෙන අකනිට දෙවියන් දක්වා විහිදී පැතිරි සිටින්නා වූ සීලම දිව්‍ය බ්‍රහ්මාදී පිරිස සිහිපත් කරගෙන ඔබ සින්නස් දෙරගත් ආ වූ සීලම් පුණ්‍ය ගංගා කුසල ගංගා, ඒ ඇකෙදෙත් විහිදුල පතුල් හරි නේපින් විහිදී පැතිරි යාමෙන්, ඒ ඇත යම්කිසි අභව ස්ථානයේ විහිදී පැතිරි යාමෙන්, ඒ දෙවියන්ගේ දේවානුභවයේ වැඩි වේවා, ඉරිදී දීප්තිය බලේ වර්ණේ වැඩි වේවා, පරිමහන ඥානයේ වැඩි දියුණු වේවා, ශ්‍රී සම්බුද්ධ ශාසනයේ සම්බුද්ධ දේශනයේ සම්බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා සිනහත් කාලයක් ආරක්ෂා කරත්වා, දස කුසලයෙන් මිදෙත්වා, දස කුසලයේ වඩත්වා, දස පුණ්‍ය ක්‍රියාම කරත්වා, නිබ්බාන පරම සුඛයෙන් සුඛිත ධනවෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම මොහොතකට සිහිපත් කරගන්න අනන්ත අප්‍රමාණ සංසාරයේ ඇති සිඳලා සහ සම්බන්ධ වේලා කටයුතු කරගෙන ආවා වූ නිවන් මඟ යාම උදෙසා තමන්ට පාරමිතාව සම්පූර්ණ කර ගැනීමට උදව් උපකාර කළා වූ මේ පරිලෝකයේ සීලම ඥාති මිත්‍රාදී පිරිසත්, ඒ වගේම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිර ජීවනයේ උදෙසා, ඒ වගේම මේ ශ්‍රී සද්ධර්මයේ ආරක්ෂාව උදෙසා තමන්ගේ දිවි පරදුවට තියාගෙන කටයුතු කළා වූ සෑම සිරු දෙනාවත්, ඒ වගේම මේ කල්පණුවක ඇතුළත තමන්ගෙන් අවඩක සාධාරණයක් හිඟි හිංසාවක් නින්දාවක් උපහාසයක් අපහාසයක් වෙලා තමන් කෙරෙහි වෛරයෙන් ක්‍රෝධයෙන් පසු වෙලා මේ ගිහිල්ලා අදෝභගේ ජීවිතය ගැනීම උදෙසා කටයුතු කරනවා නම්, ලෙඩ රෝග සෑදීම හෝ කරදර බාධක හිරිහැර කම් කටු ඇති කිරීමෙන් තමන්ගේ නිවන් මඟට බාධා ඇති කරනවා නම්, ඒ සෑම සිළු දෙනාමත් සිහිපත් කරගෙන ඒ ඔබ විසින් රැස් කරගත් ආ වූ සිනම පුණ්‍ය ගංගා කුසල ගංගා, ඒ ඇකෙනෙත් විහිසල පතුල් හරි නේපින් විහිදී පැතිරී යාමෙන්, ඒ ඇත යම්සි අභව ස්ථානයේ හිනුනන් එන් අතමි දේවා සම්දිට සුගතියක් දව ලබත්වා, සතර පුරාවටම කරගෙන ආවාවේ සීලම නාය කනඳුනලින් මෙතනින්ම නිදහස් කරත්වා, දස කුසලයෙන් මිදෙත්වා, දස කුසලයේ වඩත්වා, දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා, නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වේත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. හොඳයි පින්වතුනි, එහෙමනම් උදේ ඉඳලා මෙහෙ මොහොත දක්වා සද්ධර්මයේ දේශනා කිරීමෙන්, දහම් ශ්‍රවණය කිරීමෙන්, දහම් මනසිකාර කිරීමෙන්, විවිධාකාරයේ පුණ්‍ය කර්ම කුසල වැඩිද කිරීමෙන්, ඒ රැස් කරගත් ආ වූ සීලම පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තියේ බලමහිමෙන් මේ මිහි මඩල මත ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා පහළ වේවා කියලා සාදු කියලා අධිෂ්ඨාන කරන්න. ඒ වගේම පිංගුතනේ කරගත් ආව අනන්ත ප්‍රමාණ පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තියන්ගේ බල මහිමේ ඔබ අප සියලු දෙනාටම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය සලදීම මේ අධ්‍යවේදීම බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නිවිසන සී පැමිණ වදාළ නිත්‍ය මංගල පරම සුන්දර අමෘතමා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා අධිෂ්ඨාන කරන්න ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.